මෛත්‍රිය වඩන ක්‍රම ගොඩක් තියෙනවා. මම තමන්ට කැමති තමන්ට ගැළපෙනවා කියලා හිතෙන විදිහකට තමන්ගේ හිත යොමු වෙන විදිහකට තමන්ට මෛත්‍රිය වඩන්න පුළුවන්. ඒක එක එක මන භාවනාවේ යෙදුණත් අපේ ප්‍රඥාව වැඩෙන මට්ටම අනුව තමයි මේ තේරුම් ගන්නෙ නැත්නම් දකින්නේ. එක එක්කෙනාගේ ප්‍රඥා මට්ටම අනුව ඒ දැකීම නැත්නම් අදහස් කරන දේ වෙනස් වෙනවා. ඒක තම තමන්ගේ ප්‍රඥාව මට්ටම අනුව වෙනස් වෙන දෙයක්. එහෙම නැතුව මේ භාවනාව මේ විදිහටම කරන්න ඕන කියලා නීතියක් නැහැ. දැන් භාවනාව කරන්නේ මොන අරමුණින්ද, මොකද්ද මේකේ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය කියලා දැනගෙන කරනවා නම් හොඳයි. දැන් මේ භාවනා කළොත් මොකද්ද තියෙන ප්‍රතිඵලය? එක එක්කෙනා දකින මට්ටම අනුව සමහර විට එකම වචන කිව්වත් අදහස් කරන දේවල් වෙනවා. ඒ අදහස් කරන ගැඹුර වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ මොන විදිහකින් හරි සමන්තුල මෛත්‍රී සිතුවිලි වැඩෙනවා නම් තරහ යන ගතිය අඩු වෙනවා නේද? ගැටෙන ස්වභාවය අඩු වෙනවා. දැන් හොඳට මෛත්‍රිය නම් වඩනවා, ඒ වුණාට හරියට තරහ යනවා. එහෙම වුණත් ඒක දකින්න ඕන, මේ භාවනාවේ අඩුවක් තියෙනවා. මොකද්ද වචන ටික කී කියා හිටියට මේක හිතට දැනෙන්නේ නැහැ නේද? කොමේ කියන ඒවාට හිත යොමු කරලා නැහැ. ඔහේ ගිරෝගේ වචන ටික කී කියා ඉන්නවා. ඒකට ටිකක් හිතලා බලලා තව පොඩ්ඩක් මේක වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, භාවනා නොකර ඉන්නවට වඩා මොන විදිහකට හරි කරන එක උසස්. වචන ගොඩක් ඕනේ නැහැ, තනි වචනයක් හරි. ඊගම සුවපත් වේවා කියලා. සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ඕකම නිතර නිතර කිය කියා ඉන්න පුළුවන් නම් ඒකත් සෑහෙන වටිනවා. අර ඔක්කොම කියාගෙන යන්න අවශ්‍ය නැහැ. ඒ තමන්ගේ ප්‍රඥාවේ හැටියට සමහර කෙනෙකුට එක වචනයක් ඇති වෙන්න පුළුවන් මෛත්‍රියට. ඒ හැමෝටම එකම විදිහ හරියනවා කියලා එකක් නැහැ. ඒක මතක තියාගන්න. ඒතර මේ විදිහටම හැමෝම කරන්න ඕන කියලා එකක් නැහැ. අපි එක එක්කෙනාගේ එක එක වෙනස් ප්‍රඥා මට්ටම් තියෙනවා. Tamanta ගැලපෙන එක තව කෙනෙකුට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර කොයි භාවනාවක්වත් මේක මෙහෙමම කරන්න ඕන කියලා එහෙම නීති දාහන එක අපට අදාළ දෙයක් නෙවෙයි. ඒක තම තමන් කරලා හොයා ගන්න ඕන. මට ගැළපෙන්නේ මේකයි. ඒකත් හිතේ එක් අවස්ථාවකදී ගැළපෙන එක තව ටිකක් හිත දිනු වෙනකොට ඒ විදිහ නෙමෙයි, ඊට වඩා වෙනස්. එහෙම ක්‍රමයෙන් වෙනස් වෙනවා. ඒ තමන්ගේ ප්‍රඥාව වැඩි වීම අනුව, දකින මට්ටම අනුව ඒවා වෙනස් වෙනවා. ඔව්, දැන් දුකෙන් මිදෙන්නවා නැත්නම් නිදුක් වෙන්නවා කියනකොට දුක කියන එක ඉතින් එක එක්කෙනාට දුක එක එක මට්ටමේ තියෙනවා. කෙනෙකුට දුක ඉතින් මේ මොකක් හරි අසනීපයක් හින්දා තියෙන රිදුමක් වෙන්න පුළුවන්. වාඩි වෙලා ඉන්න බැරි හින්දා තියෙන දුක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර මොනවා හරි නොලැබුණ දුක වෙන්න පුළුවන්. කවුරු හරි බැනපු හින්දා ආපු දුක වෙන්න පුළුවන්. එක එක මට්ටමේ දුකවල තියෙනවා. කෙනෙකුට ඕක ටිකක් ඊට වඩා එහාට ගිය සංසාර දුක වෙන්න පුළුවන්. ඔව්. සංසාර දුක දකින කෙනා මේ සැරින් සැරේ එහාට මෙහාට දඟලන්නේ. ශරීර දුක දැනෙන කෙනා තමයි දැන් අමාරු ඉඳන් පොඩ්ඩක් අස හොල්ලන්න ඕන, කහන්න ඕන, ඔළුව කහන්න ඕන. ඒගොල්ලන්ට සංසාර දුක ගැන කතා කරලා වැඩක් නැහැ. ඉස්සෙල්ලා මේ අඩු ගානේ හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් මට්ටමකට දුක වෙ. ඈ නැති කරගන්න. තව ටිකක් ඕක හිත දිනු වෙන කෙනා මේ අමාරු වුණාට ඉතින් මම සංසාරේ කොච්චර දුක් විඳලා ඇද්ද මේ දුක වගේද අපාගත වුණා පිළින්න තියෙන දුක මේ හොඳට මේ හෝල් එකක පැදුරක් දාගෙන වාඩි වෙලා ඉන්නා වගේද අර අපායි ගිහින් ඉන්නකොට කොච්චරනම් වාරයක් අපි දුකටපත් වෙන්නේ නැද්ද මේ පොඩි ලෙඩක් හින්දා දැන් බෑ බෑ ගෑවට මීට වඩා අසනීප වෙලා හෙල්ලෙන්නවත් දරුව කොච්චර දුක් විඳින්න නැද්ද මේ වගේ දුක් නෙමේ ඉඳලා තියෙන්නේ සසරි ඉස්සරහට විඳින්න වෙන්නේ මේ වගේ දුක් නෙවෙයි මීට වඩා මහා බරපතල දුක් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ පෙරුම් පුරද්දී අච්චර පාරමිතා දම් පුරද්දී එච්චර කරද්දී කොහොම දුක්ඛන්දරාවක් විඳලා තියෙනවද ඈ එච්චර පින් කරපු කෙනා අපි මේ තියෙන පව් ඔක්කොම කර කර ඉඳලා හිතලා විනාශ කරන අපිට එහෙනම් කොහොම දුක් විඳින්න වෙයිද නේද බුදුරජාණන් වහන්සේ පෙරුම් පුරනකොට ඉතින් කියලා තියෙනවනේ නේද කාලය තුල ශරීර කොටස් දන් දීලා හිස් ගැසුම් කන්න වෙලා අඬන්න වෙලා ඒ ගලා ගිය ලී එකතු කළොත් සතර මහා සාගරයටත් වැඩියි කියන්නේ ශාන්ත ශාන්තිය ඒ ඉතින් පාරමිතා පුරනවා කියන්නේ ඒව වෙනකොට ඉවසන එක. දැන් අපි ඉවසනවද? පොඩ්ඩක් එහෙම මෙහෙම දෙන්න යනකොට ඉවසන්න පුළුවන්. ඉතින් කොහොමද මේ බෙල්ල කපලා මරනකොට ඉවසන්නේ? ඈ? දැන් බෝධිසත්වයෝ නම් එහෙම ඉවසලා ඒව අඩු වුණා. අපි මොකද්ද කරන්නේ? එහෙම එනකොට තරහෙන් බැන බැන ඉඳලා තව වැඩි කරගන්නවා මිස. ඈ? බෝධිසත්වයෝ අච්චර දුකක් ඉඳලා නම් අපිට කොහොම දුක්ඛන්දරාවක් විඳින්න වෙයිද? හරි භයානක තමයි. දුක කියන එක අවබෝධ කරගන්න ඒ බුදුරජාණන් වහන්සේ අච්චර දුකක් ඉඳලා ඊළඟට සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගත්තා. මේ දුක කියන එක දුක්ඛ සත්‍ය ආර්ය සත්‍යයක් විදිහට අවබෝධ කළා නේද? ඒ අවබෝධකලී අවබෝධය දේශනා කළා ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් ඉඳන්. මේ පෙර නොඇසුවිරු ධර්මතාවයක් අවබෝධ කළා. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොඇසුවිරු ධර්මතාවයක් අවබෝධ කරගත්තා ඒ බුද්ධත්වයේ ලැබෙන මොහොතේදී. ඊට කලින් අහලා තිබුණේ නැහැ එහෙම එකක්. නේද? මේ බුද්ධත්වයේ ලැබද්දී තමයි අවබෝධ කරේ. මොනවාද අවබෝධ කළේ? දුක කියන්නේ මේකයි. දුක්ඛ ආර්ය සත්‍ය. ඉදං දුක්ඛං අරිය සත්‍යං. මේක තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ කියලා පෙර නොඇසුවිරු ධර්මතාවයක් අවබෝධ වුණා. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. ତର මොකද්ද මේ පෙර නොඇසු විරු ධර්මතාවේ? අපි නම් හිතන් ඉන්නේ අපි නම් ඉතින් දුක දන්නවා. බුදුහාමුදුරුවෝ නම් එහෙම නෙමෙයි. පෙර නොයසූ විරු ධර්මතාවයක් අවබෝධ වුණා මේ දුක්ඛාරිය සත්‍යය කියලා. ඊට කලින් මිනිස්සෙක්, දෙවියෙක්, බ්‍රහ්මෙක්, මාරයෙක් කිසියම්ම කෙනෙක් අහලා නැති උබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොයසූ විරු ධර්මතාවයක් අවබෝධ වුණා දුක්ඛාරිය සත්‍යය. තොට ඒක ටිකක් මේ ඔය අවබෝධය ලැබපු අයටද දේශනා කළේ නොලැබපු අයටද? දුක්ඛාරය සත්‍ය අවබෝධ නොකරපු අයට තමයි ධර්මයේ දේශනා කළේ නේද? ඔව්, අපි වගේ අයට. හා? ඒ දේශනා කරද්දී ඒගොල්ලන්ගේ භාෂාවෙන් තමයි ඒක දේශනා කරන්නේ. ඒගොල්ලන්ට වැටහෙන මට්ටමේ. ඒක වැටහෙන මට්ටමේ ඉඳන් පටන් ගත්තා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛෝ, අපියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්‍රයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලබති දුක්ඛම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. නේද? දැන් අපි උත්සාහ කරන්න ඕන මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පෙර නොයසු විරු දුක්ඛාරය සත්‍ය. පෙර නොයසු විරු ආර්ය සත්‍යයක් හොයනකොට අපි දන්න දෙයට ගලපෙවොත් හරියනවද? අපි දන්න දේ පෙර නොයසු විරු ධර්මතාවයක්ද? මිනිස්සෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මාරයෙක් විසින් පෙර නොයසු විරු ධර්මතාවයක්ද මේ කියන මට්ටමින් හොයන්න ඕන. ඈ දුක තමයි දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරන කෙනා, පිරිසිඳ දකින කෙනා තමයි ඊළඟ ආර්ය සත්‍ය දකින්නේ. මොකද්ද? සමුදය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක කියන එක අවබෝධ කළොත් තමයි ආ මෙන්න මේ නිසානේ ওই දුක හටගෙන තියෙන්නේ. දුක කියන එක අවබෝධ කළේ නැත්නම් සමුදයක් වැටහිද? නැහැ. හරි. ඒකට දුක කියන එක තිරිසිඳ දකින්න ඕන. දුක තිරිසිඳ දකින්න නැතුව සමුදයක් දකින්න බෑ. සමුදයක් දකින්න නැතුව නිරෝධයක් දකින්න බෑ. හ්ම්? නිරෝධේ මොකද්ද කියලා අදහසක්වත් නැතුව මාර්ගයක් උපදින්න බෑ. දුක මේකයි, දුක්ඛ සමුදය මේකයි, ඒ දුකේ නිරෝධය මේකයි, මාර්ගය මේකයි කියලා අවබෝධයක් නැති කෙනාට මේ ආර්ය මාර්ගයට වැටෙන්න බෑ. හ්ම්? ඒක මොනවද මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන්නේ? ජාති කියන්නේ මොකද්ද? උපදීන. ජරා කියන්නේ වයසට යන එක, විරල යන එක. ව්‍යාධි කියන්නේ ලෙඩ රෝග, අසනීප වෙන එක. මරණ අද මරණය කියන්නේ මරණය කියන්නේ අපි සම්මත කෙනාම සාමාන්‍ය ජීවිතේ මරණය කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? මේ ජීවිතේ ඉවරයි නේද? ඈ මේ ජීවිතේ ඉන්න අය ඔක්කොම අතාරින්න ඕන. එකතු කරපු දේවල් ඔක්කොම අතාරින්න ඕන. නේද? මේ ශරීරයේ තවදුරටත් හිතක් හදන්න බෑ. මේ ශරීරයේ තවදුරටත් අල්ල ගන්නත් බෑ. දැන් අල්ලගෙන ඉන්නානේ මම මගේ කියලා. මැරෙන මොහොතෙන් පස්සේ මේ ශරීරය තවදුරටත් අයිති නෑ. ශරීරයක් දාලා යන්න ඕන. ඉතින් කොහෙද ඉතුරු වේවා ටික? එකතු කරගත්තු දේ. හා තමන්ගේ කියලා අයිති කරගත්තු සීරම අත්තරින්න ඕන. දැන් අල්ලගෙන තියෙන සීරම අත්තරින්න නේද? මරණය. එතකොට ඒ අත්තරින එක සතද්ද දුකද්ද? තමන්ගේ කියලා අයිති කරගත්තු සීරම අත්තරින්න ඕන. දැන් යන්න අපහු යන්න ගෙදරක් නැහැ එතකොට. ඈ? දැන් අල්ලගෙන තියෙනේ වනේ. මම වෙලාව බල බල ඉන්න ඕනේ නැහැ. කීයටද ඉගෙන වෙන්නේ? කොහාටද යන්නේ? ආ, ලස් එක එනවද? එක්ක යන්න කවුරු හරි එනවද? ඒගොල්ලෝ ඔක්කොම ඕ කැමති වුණත් නැති වුණත් ඔව් දාලා යන්න වෙනවා. මම අපි කිව්වොත් එහෙම කොහේ හරි යන් කියලා හිත අනුරාධපුරේ යන් කිව්වොත් කී දෙනෙක් එයිද දන්නේ? හිත කොහොමද? හිත අපි මේ බලන්න ඕන අරව මෙහෙම අරයගෙන් අහන්න ඕන, මෙයාගෙන් අහන්න ඕන. මේගොල්ලෝ දාලා යන්නේ කොහොමද? විතර බලා ගන්න කවුද? දරුවන්ලු බලා ගන්න කවුද? අරව මේව වැඩ ගොඩක් නේද? රටේ නැති දේවල් තියෙනවා. හිත යන් කිව්වොත් යන්න පුළුවන්ද? දැන් නෙමෙයි මේක තීරණය කරන්නත් සතියක්වත් ඕන. මම එන සතිය කියන්න යන්න පුළුවන් දෙයි. ඇයි? ඈ? අල්ලගත්තු දේවල් නේද? කියන්නේ නැහැ. ඉතින් මම හොඳට පින් කරලා තියෙනවා. මං ওই කොහෙවත් යන්න බය නැහැ. දැන් වුණත් මැරෙන්න බය නැහැ කියලා කියන්නේ නැහැ. අර හිට අනුරාධපුරේ යන්න කතා කළොත් යන්න බෑ තාම. ඇයි? ඊට කලින් කරන්න වැඩ ගොඩක් තියෙනවා නේද? එංගොන්න මැරෙන්න යන්න හදනකොටත් ওই ටික තමයි මතක් වෙන්නේ. පොඩ්ඩයි ඉන්න මෙයාගෙන් අහන්න ඕන, මේ ටික මේවා කරන්න ඕන. ගෙදර බලා ගන්න කවුද? ළමයි බලා ගන්න කවුද? මේ ටික කරලා එනකම් පොඩ්ඩක් ඉන්න කියන්න තමයි. එහෙම කියපු ගමන් මොකද වෙන්නේ? දැන් දිව්‍ය ලෝකේ හොඳට පේනවා. අර දිව්‍ය රත්න ඇවිල්ලා කතා කරන්න එන්න යන්න දැම්මම යන්න. හෙට කියලා නෙමෙයි මං කතා කරේ, හෙටනේ. දිව්‍ය රතේ ඇවිල්ලා දැන් පින් කරපු අයනේ නේද? ඈ? දෙවිවරු පිරිස කතා කරනවා එන්න යන්න කියලා. එහෙම යන්නේ කොහොමද? මේ පොඩ්ඩක් ඉන්නකෝ, මේ ටික මේවා කරන්න. ඈ? මේවා ටික බලා ගන්න අපි මුකුත් කළේ නෑනේ කියලා හිතන ගමන් මොකද වෙන්නේ? එතනම පෙරේතෙක් වෙලා ඉන්න පුළුවන්. අර ඉතුරු වැඩ ටික කරන්. අර මෙයාගෙන් අහලා එනකම් පොඩ්ඩක් ඉන්න කිව්වහන් කල්පයක් විතර ඉන්න පුළුවන් එතනම. හරි. මගේ අර මේ ගෙදර ගේ දොර වහලා එනකම් ඉන්න කියලා පොඩ්ඩක් කිව්වහම එතන ඉන්න පුළුවන් තව කල්පයක් විතර. පින්කලා කියලා හරියන්නේ. පිනට ප්‍රතිඵල තියෙනවා. ඉතින් දිව්‍ය ලෝකේ පේනවා. ඉතින් යන්න කැමති නැත්නම් මොකද කරන්නේ? අල්ලගෙන තියෙන එක. ඈ? පොඩ්ඩයි ඉන්නවා මේ දුවගෙන් අහලා එන්න මේ. ඈ? කිව්වහන් ඉතින් එතනම ඉන්න පුළුවන්. නේද? මං මෙච්චර පින් කරලා තියෙනවා කියලා වෙලාව දෙන්නේ නැහැ. ආගෙන් අහලා එන්න කියලා. ගෙයි දොරවහලා ඉන්න කියලා වෙලාවක් දෙන්නේ නෑ. දරු මුණුපුරවට මේගොල්ලෝ අර අරගොල්ලෝ පන්ති ඇරිලා එනකන් ඉන්න ඕනේ. එහෙම කියලා වෙලාව දෙන්නේ නෑ. අර දුව පුතා රස්සාවට ගිහිල්ලා එනකන් ඉන්න ඕනේ. ඉන්න පොඩි වෙලාවක් ඉන්න හිතුණා ඉන්න පුළුවන් දිගටම. කල්පයක් විතර ඉන්න පුළුවන්. ප්‍රේත ආත්මයක් ලබාගෙන ඉන්න පුළුවන්. ඕක තමයි මේ සසරේ හැටි. දැන් මේ එකතු කරගත්තු ටික අල්ලගත්තු ටික ඔන්න ඔය දේ තමයි කරන්නේ. මං මෙච්චර පින් කරලා තියෙනවා, මෙච්චර භාවනා කරලා තියෙනවා, එම සතියම මේ මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ වයින් ටිකක් අර හොඳ පෙරේතාත්මයක් ලබන්න පුළුවන්. පින් කරලා තියෙන පෙරේතයෝ ඉන්නේ. ඔව්. පරදත්තු ජීවි කියන්නේ ටිකක් හොඳ අය. පෙරේතයන්ගෙත් ඔව් අඩු ගානේ කවුරු හරි පිනක් දුන්නොත් ලබා ගන්නත් පුළුවන් මට්ටමක. ඉතින් මේ ධර්මය දැක්කේ නැත්නම් ඔය වගේ භයානක තත්ත්වයක් තියෙනවා. මං බණ දන්නවා කියලා හරියන්නේ නැහැ එතකොට. පොඩ්ඩක් ඉන්න තාම මම ලෑස්ති නැහැ කිව්වනම් ධර්මය දැකලා නැහැ. ඒ ලෝකේ යන්න පින තිබුණත් යන්න බෑ. නේද? ඒ මේ පැත්තට අදිනවනේ. ඇත්ත ගමන් නවතින්න පුළුවන්. අවසර අරන් එන්න නැතුන ගමන් ඒවම දිගටම නවතින්න පුළුවන්. තමන්ගේ වගකීම් ටික කාට හරි බාර දෙන්න පොඩ්ඩක් ඉන්න කියපු ගමන් ඒ තැන්වල නවතින්න වෙනවා. නෝක තමයි මේ සසරේ හැටි. ඉතින් මං කියන දෙයක් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය. මේ සසරේ தත්ත්වය ඇත්ත ඇති හැටියට දැකලා සර්වඥතා ඥාණයෙන් දැකලා කියන දේවල් මේ. මට බණ ඉන්න එපා වහන් කිව්වා කියලා. තමන් කොච්චර පින් කරලා තිබුණත් තාම කාගෙන් හරි අහන්න ඕන නම් නැත්තම් තමන්ට අයිති දේ දෙන්න තියෙනවා නම් යන්න කතා කරහන් මතක් වෙන්නේ මොනවද? දැන් අනුරාධපුරේ යන් කිව්වහම මතක් වෙන්නේ මොනවද? දැන් කරන්න වැඩ තියෙනවනේ. ඒවා සෙටල් කරලා තමයි එන්න ඕනේ. එතකන් දැම්ම තීරණේ කරන්න බෑ. සෙටල් මේ දවසක් දීලා අපෝ එක දවසෙන් කොහොමද යන්නේ? සතියක්වත් කලින් කිව්වා නම් පුළුවන් නේද? ඉතින් මාරයා ඉදීද සතියක් කල් දීලා දවසක් කල් දීලා ඉදීද ඔය වැඩ ටික ඉවර කරලා එනකන්? ඉතින් තමන්ගෙන් තමන්ගේ හිතෙන් අහන්න ඕන. දැන් තව මිනිත්තු පහකින් යන්න වුණොත් යන්න පුළුවන්. දැන් තමන්ගෙන් අහන්න මං යන්න ලෑස්තිද? තව මිනිත්තු පහකින් යන්න වුණොත් යන්න වෙනවා තමයි. තමන් යන්න ලෑස්තිද? ලෑස්ති නැත්තම් ඉන්න පුළුවන්. අර පිනට පළ දීලා දිව්‍ය ලෝකේ යන්න කතා කරන්නේ. ඈ පින් තිබුණට යන්න ලෑස්ති නැත්තම් තමන් අල්ලගෙන තියෙන ඒවා බලවත් නම් පින් කරලා තිබුණටම මදි වැඩක් නැහැ. නේද? ඔක්කොම ටික ඇහලා බස් එකක් හරි හොඳ සුඛෝපභෝගී වාහනේ ගෙදෙට්ටම එවලා තියෙනවා එක්ක යන්න. දිව්‍ය රතේ. ඒ තමයි යන්න කැමති නැත්තම් මොනව කරන්නද? ඈ බලෙන් එක්ක යන්නේ. තීරණේ තමන් අතේ තියෙන. නේද? ඔව් එහෙම දිව්‍ය රතයක් තියෙනකොට යන්න කැමති නැත්තම් දිව්‍ය රත නිකන් හම්බ වෙන්නේ නැහැ. තමන් පින් කරලා තියෙන හින්දානේ හම්බ වෙන්නේ. නේද? ඔව්. එතකොට දැන් තමන්ගෙන් අහන්න. තව මිනිත්තු 5කින් එනවා හොඳ. ඈ දිව්‍ය රතයක් යන්න ලෑස්තිද? හෙට යන්න බැයි නම් දැන් යයිද? හෙට යන එක දැම්ම කියන්න බැයි නා. නේද? දැන් තව ටිකකින් යන්න කතා කළොත් ඈ තව පොඩි වෙලාවක් දෙනවා. හුස්ම පහක් ගන්න වෙලාව දෙනවා. 6 වෙනි හුස්ම ගන්න බෑ. එතකොට මේ ශරීරය අතාරින්න වෙනවා. ඉතින් ඒ 4 5ත් හරි අමාරුවෙන් ගන්න. මම මොනව මතක් වෙයිද? කියන්නේ නැහැ ඉතින් මං මැරෙන්න ලෑස්තිය. අපි අල්ලගෙන නැහැ මොකවත්. නැහැ අපි හරි දක්ෂයි. අපේ හිත රවට්ට ගන්න. හරි. මං ධර්මයේ දන්නා. මං ධර්මයේ දැකලා හොඳට භාවනා කරනවා. මෙච්චර දන්නවා කියලා තමන්ගේ හිත රවට්ට ගන්න හරි දක්ෂයි. තමන්ම ප්‍රශ්න කරන්න ඕන. දැන් යන්න වුණත් යන්න පුළුවන්ද? ඇහුවත් නෑ පුළුවන් කියලා කියන්නේ. පුළුවන්ද කියලා දැන් අර විදිහට තමන් තුලින් දැක්කොත් අන්න යන්න ලෑස්ති වෙයි. නේද? නුවණින් තමන් ඔය දකින්න පුළුවන් නම් තමන්ට ඒ නුවණ හදාගත්තොත් ටිකෙන් ටික අර අල්ලගෙන තියෙන ඒවා අතහරින්න පුළුවන්. ඒකට තමන්ගේ නුවණින්ම තමයි දකින්න වෙන්නේ. බොරුවට කී කියා හිටියට මම නම් කිසි දෙයක් අල්ලගෙන නැහැ. අරවා මේවා අතහරින්න. එනට අර හෙට කොහේ හරි ගමනක් යන්න කතා කළොත් යන්න බෑ. නේද? හෙට යන්න බැයි නම් දැන් මාර්යා කතා කළොත් යන්න පුළුවන් නේද? යන්න බැරි වුණත් අතාරින්න වෙනවා. අතාරින්න කැමති නැත්නම් ඒ කිට්ටුවම ඉන්න වෙනවා. ප්‍රේත ආත්මයක් ලැබලා ඒ කිට්ටුවම ඉන්න වෙනවා. යන්න බැයි නම් යන්න බැහැයි කිව්වොත් අපෝ දැන්ම යන්නේ කොහොමද? මේ වැඩ ටික තියෙනවා. මේවා කරන්නේ කවුද? මේවා බලාගන්නේ කවුද? මේ ධර්මුණු ගුරුව බලාගන්නේ කවුද? මට යන්න ඕවට කොහෙද නිදහසක්? එහෙනම් ටිකක් කලින් මැරිලා බලන්න ඕන. වෙලාව එනකම් ඉන්න නැතුව කලින් දැන් අද මැරෙන්න වුණත් කොහොමද? අනිත් ඔය වැඩ බාර දෙන අයට කියන්න මං මේ දැන් ඔව් කලින් මැරෙන්නා දැන් ඕගොල්ලෝ ඕවා කරගන්න මට නම් බෑ මෙතන පෙරේතෙක් කියලා තව දුරටත් ඉන්න ඕක ඔය තමන් ගැන අනුකම්පාවෙන්ම කරන්න ඕන වැඩක් එහෙම නැත්තම් මහා දුකක ගැටෙන්න ඇලෙන්න තියෙන තමන් ගැන නුවණින් බලන්න ඕන ඔක අපි බලන්නේ නැතුව හිටියොත් විඳින්න තියෙන දුක කෙලවරක් නැහැ නේද මොකද අපි කවුරුත් කැමති නැහැ දුක් විඳින්නත් කැමති නැහැ අපාරින්නත් කැමති නැහැ නේද දැන් තව ටිකකින් යන්න කියලා මාරයා කතා කළොත් යන්න ලෑස්ති නැහැ. ඇයි? වටපිටේ තියෙන අල්ලගත්තු දේවල් තව කරන්න වැඩ තියෙනවා. ඒ වැඩ ටික මතක් වෙනකොට එතකොට අර පින් කල දෙන්න අවස්ථාව නැති වෙනවා. ඒ වගේම භයානක තත්ත්වයක් තියෙන්නේ සසර දුක කියන එක. මේ නිකන් දුකක් නෙවෙයි. මේ වාඩි වෙලා ඉඳලා අනේ හරි අමාරුයි කියන ඒ දුක නෙමෙයි ඊට වඩා මහා භයානක දුක්ඛන්දරාවක් තියෙනවා. හරියට නුවණින් හිතුවේ නැත්තම්. හවුදන්. දිව්‍ය ලෝකේ ගියත් දුකයි කියලාද යන්න බෑ කියන්නේ එහෙම නැත්නම් මේ ඈ දිව්‍ය රතයක් ඇවිල්ලා කතා කරනකොට අපෝ දිව්‍ය ලෝකේ ගියත් දුක් විඳින්න වෙන්නේ ඒ හින්දා ඉන්න බෑ කියලාද කියන්නේ නැත්නම් මේ ටික අතහැරලා යන්න බැරි හින්දාද බෑ කියන්නේ ඒ ලෝණින් හිතන්න ඕනේ නැත්නම් තමන්ව රවට්ටනවා ඔය වංචනික ධර්ම ටික අල්ලගත්තු තැන නේ නේද දැඩිව අල්ලගෙන තියෙනවා මගේ කියලා අල්ලගෙන ඉන්නවා අපේ කියලා අල්ලගෙන ඉන්නවා අල්ල ගැනීම තියනකන් යන්න කැමති නැහැ හරි නැතුව මේ ආවෝ යන තැන දුකයි කියලා නෙමෙයි එහෙනම් ඉතින් අපායට යන්න කතා කළත් බෑ කියලා ඉන්න පුළුවන් ඉවිල ඔක පැත්තක තියන්න දැන් අපාය යන කතා කළොත් එහෙම එහෙම වෙන්නත් පුළුවන් නේද ඉවිලට විතරක් නෙමෙයි එන්නේ ඈ කරපු පවක් නම් බල දෙන්න තියෙන්නේ ඔව් දැන් එතකොට යන්න කැමැත්තෙන්ද යන්නේ අකමැත්තෙන්ද අකමැත්තෙන් අන්න දැන් බලන්න අවතන ගියොත් දුක් විඳින්න වෙන්නේ කියලා නොයා ඉන්න පුළුවන්ද? මේ නුවණින් හිතන දැන් දිව්‍ය ලෝකෙ ගියත් දුක් විඳින්න වෙයි ඒ හින්දා මං යන්නේ නැහැ කියන හින්දාද ඔය? එහෙම නැත්තම් මේ තියෙන මුලාව හින්දාද? තමන්ගේ තියෙන මුලාව. නැත්ත අවබෝධ කරගන්න බැරි මුලාව. දුක විදිහට අවබෝධ කරගන්න බැරි මුලාව. අපි දකින්නේ අල්ලා ගැනීම සැපයි කියලා නේද? ඒ හින්දා ඒ ටික කරන්න ඕන. හෙට අනුරාධපුරේ යන් කිව්වට නෑ මේ ටික කරන්න බැරි වුණත් ආව දුකටපත් වෙනවා. කියන අදහසක් තියෙන්නේ නේද? මොකද අර අල්ලගත්තු ටික අතාරින්න බෑ. අපහැරිය දුකයි දුකටපත් වෙනවා කියලා තියෙනවා. අනුරාධපුරේ යනවා වගේ නෙමෙයි මේ දුක විඳින්න ගියා. නේද කියලා ඉතින් මතක තියාගන්න පින් කළා කියන මට්ටමෙන් දුකෙන් ගැලවෙන්න බෑ ඔව්. දැන් ඕක මැරෙන මොහොතේ කරන්න පුළුවන්ද? දැන් යන් කියලා කතා කරනකොට ওই දේ කරන්න පුළුවන් වෙයිද? නේද? ඒක කලින් පුරුදු කරලා තිබුණොත් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි මේ ධර්මයෙන් පෙන්වන්නේ, බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. මේ අවබෝධය ලබන්නේ මරුණයින් පස්සේ නෙවෙයි. මේ ජීවිත කාලය තුල ධර්ම අවබෝධය ලබන්නේ. මේ දුකෙන් මිදෙන්නේ මේ ජීවිත කාලය තුල. මම ජීවත් වෙන්නකොට තමයි දුකෙන් මිදෙන්න පුළුවන්. එහෙම මිදුණොත් තමයි මැරෙනකොට බයක් නැති. එතකොට අනේ මරණ දුකෙන් මිදෙන්න පුළුවන් ජීවත් වෙද්දි ධර්මය අවබෝධ කළොත් නේද? නැත්තම් මරණ බයට අහු වෙනවා. ඔව්. දැන් වචන කොට නෙමෙයි Tamanta දැනෙන මට්ටමින් හිතන්න. පාලි වචන ටික අමතක කරලා ඇයි මට යන්න බැරි? ඇහිට ගමනක් යන්න කතා කරාම ඇයි යන්න බැරි කියලා හිතන්. නේද? අල්ලගෙන තියෙන හින්දා. ඈ? ඔව්. ඒ අල්ලගෙන තියෙන මොනවාද කියලා නුවණින් හිතන්න. ඔව්. ඔව්. පාලි වචන වලින් කිව්වහම ඒක තමයි මේ අන්ති පරිවත්තන් කියන එකේ පළවෙනි වටේ මේ තාම කියන්නේ. ඈ? සත්‍ය ඥානෙ. ඈ? චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ගැන මේ තාම කතා කරන්නේ. කෘත්‍ය ඥානයයි කෘත ඥානයයි නෙවෙයි. ඈ? අන්ති පරිවත්තන් කියන්නේ ওই තුනම ඉන්නවා. ඒක අපි ඒ පාළි වචන ටික ප්‍රායෝගික කරගන්නවා. ඈ? උපාදානය කිව්වට මන්නම් උපාදානි නෑ කියලා කියයි. උපාදානි තියනවද නැද්ද බලන්න පුළුවන්. යන්න කතා හෙට අනුරාධපුරේ යනවා යන්න ලෑස්තිද? ඕ දැම්ම කියන්න බෑ. ඇයි කියන්න බැරි? ඒක තමයි උපාදානි නේද? අල්ලගෙන තියෙන ඒවයින්දනේ උත්තරයක් දෙන්න බැරි නේද? නෑ නෑ, වාට වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව මං යන්න ලෑස්ති කියලා කියන්න පුළුවන් නම් එතකොට මෙහෙ අල්ලගත්තු දේවල් නෑ නේද? මොනවම හරි තියෙනවා නා, පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න, මම මේ බලලා කියන්නම්. කියනකොට අල්ලගත්තු ඒවා තියෙනවා. එතකොට මැරෙන මොහොත ආවොත් අපිට ඔහොම වෙලාවල් දෙන්නේ දවසක් කල් දෙන්නේ නැ මේ මේ තියෙන දේවල් ඉවර කරලා ඉන්න නේද? තව ඕන්නම් තව හුස්ම පහක් කල් දෙන්න. ආ 6 වෙනි හුස්ම ගන්න බෑ. 5 වෙනි හුස්මෙන් ඉවරයි කියලා තමයි මාරය කියන්නේ. නේද? යන්න වෙනවා. දැන් ඔන්න හෙට අනුරාධපුරේ යනවද කියලා අහන්නේ. ඈ අනේ බස් එක තියෙනවා ගිහිල්ලා නගිනවා කියලා බලෙන් දාගන්න. දැන් මොකද වෙන්නේ? අර මෙහෙ මේ මොබයිල් ෆෝන් නොබන්න වෙලාවක් නැහැ. මම පොඩ්ඩක් මේ අරයට කියන්නම්, මෙයාට කියන්නම්. ඈ දෙහෙත් ටික ගත්තද දන්නේ? අරව මේ ඕවා බලන්න වෙලාවක් නැහැ. නේද? ඔක්කොම ටික අතහැරලා යන්න වෙන්නේ, කැමති වුණත් අකමැති වුණත්. ඈ නේද? අරයට මෙයාට කිය කියා ඉන්න වෙලාවක්වත් දෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි මේ ජීවිතයේ යථා ස්වභාවය. ඇත්ත ස්වභාවය. අපි ඔය ස්වභාවය ගැන හිතන්න කැමති නැහැ. නේද? අපි හිතන්නේ අපිට වෙලා තියෙනවා හැමෝටම කියලා යන්න තමයි බලන් ඉන්නේ. නේද? කරන වැඩ ටික අනිත් අයට බාර දීලා අයිති කරගත්තු ඒවා ඉඩ කඩන් ගෙවල් දොරවල් සීරම මෙයාට මේක ඔක්කොම දීලා හොඳට වෙලාව අරගෙන ලෑස්ති වෙලා යන්න තමයි බලන් ඉන්නේ. හැබැයි එහෙම යන කවුරුවත් නැහැ. ඈ බුදුහාමුදුරුවෝ ඇරෙන්න. බුදුහාමුදුරුවෝ නම් කිව්වා අන්න තව මාස 3කින් මං යනවා කියලා. නෑ එහෙම කියන්න බලුවන්ද? එහෙම කියලා ලෑස්ති වෙන්න මාස 3ක් කල් ගන්න පුළුවන්ද කාටවත්? එහෙමනේ. ඇයි? කොයි වෙලාවෙවත් අපි ඊළඟ මොහොතේ යන්න වෙයි කියලා හිතන්නේ. අදහවකට යන්න වෙයි කියලා හිතන්න කැමති නෑ. මරණය ගැන නිකන්වත් හිතන්න කැමති නෑ. නේද? ඒ වුණාට මේ ජීවිතයේ යථා ස්වභාවය මොකද්ද? ඉපදුනා නම් මැරෙන්න වෙනවා. දැන් ඉපදිලා ඉවරනේ, ඉතින් කරන්න දෙයක් නෑ. මැරෙන්න ඕනේ. නොමැරි ඉන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ අපි මැරෙන්න ලෑස්ති වෙන්නේ. තව කල් දානවා, තව කල් තියෙනවා. නේද? ඇයි ඒ කල් දාන්නේ? උපාදානෙ අල්ලගත්තු හින්දා. තණ්හාව උපාදානෙ. මම මගේ අපේ කියලා අල්ලගත්තු දේවල් ටික තියෙනවනේ. නේද? එහෙම අල්ලගෙන නැත්තම් තාවටිකකින් අපි යන් අනුරාධපුරේ කිව්වහම නායි වටපිට බල බල රටවත් කී කියා ඉන්න ඕනද? නෑ. ඒ තමන් ලෑස්ති නම් ඒකේ ප්‍රශ්නයක් නෑ. දැන් ලෑස්ති නැති එකයි ප්‍රශ්නේ. ලෑස්ති වෙනවා කියන්නේ මේ තියෙන ටික අතාරිනවා. ඒක කරන්නේ නැතුව ඉස්සරහ ගැන කතා කරලා වැඩක් නැහැ. මේ අල්ලගත්තු ටික අතාරින්න බැරුව නිවනක් ගැන කතා කරලා වැඩක් නැහැ. හරිද? දැන් දිව්‍ය ලෝකේ ගියත් දුකයි කියලා වැඩක් නැහැ. එහෙනම් ඒක අපායේ තමයි යන්න තියෙන්නේ. දිව්‍ය ලෝකේ යන්න කැමති නැත්නම් අල්ලගත්තු ටික හින්දා එතකොට අපායේ තමයි යන්න වෙන්නේ. ඔව් පංච උපාදානස්කන්ධය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයමයි දුක. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරන්නේ ඒක ඇත්ත ඇති හැටියටම දැකලා සර්වඥතා ඥාණයෙන් දැකලා මේ අපිට පේන මට්ටමට වඩා මහා ගැඹුරකින් නුවණකින් දැකලා මේ දුක් විඳින සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් මේ මිනිස්සු මේවා දන්නේ නැති හින්දා මුලා වෙලා මෙච්චර දුක් විඳිනවා නේද කියලා මහා අනුකම්පාවකින් අපි ගැන අනුකම්පාවකින් තමයි මේ ධර්මය දේශනා කරන්නේ. බුදු කෙනෙක් කියන්නේ ලේසි කෙනෙක් නෙමෙයි. පුදුමාකාර දුක්ඛන්දරාවක් විඳලා ඒ හොඳට රහත් වෙන්න පුළුවන්කම තිබුණා නේද? මුලින්ම විවරණ ගන්න බුදුරජාණන් වහන්සේගේ කාලෙම රහත් වෙන්න ඕනනම් පුළුවන්කම තිබුණා. ඔව්. නමුත් අනිත් අය විඳින දුක් දැකලා මේ සත්‍යයන් දුකෙන් ගලවන්න ඕන කියලා මහා කරුණාවකින් තමයි බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරලා ඒ ජීවිතේ නිවන් දකින්න නැතුව ඒ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් දුක් විඳි. නේද? එතකොට එහෙම දුකක් විඳලා මහා ඒ පාරමිතා පුරලා තමයි මේ සර්වඥා ඥානය ලබාගෙන උතුම් බුද්ධත්වයට පත් වුනේ. ඒ බුද්ධත්වයට පත් වෙලා දේශනා කරපු ධර්මය. ඒකෙදි තමයි කියන්නේ මේ ඉපදීම දුකයි, ජරාවට පත්වීම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි. එතකොට එහෙම කියද්දි හිතන්න එපා ඔය ටික විතරයි දුක. ටිකක් දුක තමයි. නේද? ඉතින් ඉපදිලා ඉවරනේ දැන්. දැන් වයසට යන එක නවත්තන්න පුළුවන්ද? බෑ. ලෙඩ වෙන එක නවත්තන්න පුළුවන්ද? බෑ. මැරෙන එක නවත්තන්න පුළුවන්ද? බෑ. නේද? ওই ටික ඔක්කොම තියෙනවා. දැන් බලන්න. දැන් ඒ ටික නැති කරන්න බැයි නම් එහෙනම් දුක නැති කරන්න බෑනේ. ඈ? දැන් ඔය කියපු ටිකද දුක නැද්ද? ඒ ටික දුකද නැද්ද? ලෙඩ වෙන එක, වයසට යන එක, මැරෙන එක දුකයිද? දුකයි. දැන් නැති කරන්න ඕන ඒ දුකද? ඔව්. ඈ? නිවන් දැක්කොත් ඒ දුක නැති කරන්න පුළුවන්ද? පුළුවන්. දැන් නිවන් අවබෝධ කළොත් ඊට පස්සේ වයසට යන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ. ඒක තමයි මම අහන්නේ. දැන් නිවන් අවබෝධ කරගත්ත කියන්නේ හෙට වෙනකොට නිවන් අවබෝධ කළා කියන්නේ. ඉන් එහා ලෙඩවීම නැද්ද, වයසට යෑම නැද්ද, මැරෙන එක නැද්ද? නුවණින් බලලා කියන්න ඉතින්. දැන් හෙට වෙනකොට නිවන් අවබෝධ කළා කියන්නේ නිවන් අවබෝධ කළා කියන්නේ මැරුණාද? නැහැ. ඈ? දැන් රහතන් වහන්සේ විදිහට ජීවත් වෙනවනේ. නේද? නිවන් අවබෝධ කළා කියන එක තමයි රහතන් වහන්සේ. අය රහත් උනායි නිවන් අවබෝධ කළායි කියන්නේ දෙකක් නෙවෙයි. නේද? ඉපදීම ගැන නෙමෙයි මං අහන්නේ. දැන් නිවන් අවබෝධ කළා කියන්නේ රහත් වුණා, එහෙම නැත්නම් දුක සම්පූර්ණයෙන් නිරුද්ධ කළා. නේද? ඔව්. දැන් අපි හෙට ඔය කියන නිවන අවබෝධ කරගත්තු දුකක් ආයේ ඉතුරු වෙන්න පුළුවන්ද? පුළුවන්. දුක ඉතුරු වුණා නම් දුක නැති කළාද? දුක අවබෝධ කළා විතරයි, නැති කළේ නැහැ. හරි. නැවත උපදින එකයි මැරුණයින් පස්සේනේ. දැන් මැරෙන්න තව අවුරුදු අපි හිතමු 5ක් ජීවත් වෙන්න තියෙනවා කියලා. රහත් වුණාට පස්සේ නේද? රහත් වුණාට පස්සේ දුකක් ඉතුරු වෙන්න පුළුවන්ද? මං ඇහේ දුකක් තියනවාද කියලා. දුකක් නැති වෙන්න ඕන නේද? ධර්මය හරිනම් දුක සම්පූර්ණයෙන් නිරුද්ධ කිරීම නේද රහත් වීම කියන්නේ. ඔව්. එතකොට දැන් මේ නිවන් අවබෝධ කරාම ආයි දුකක් තියෙන්න පුළුවන්ද? හෙට නිවන් අවබෝධ කළොත් රහත් වුණොත් එතනින් පස්සේ දුකක් තියෙන්න පුළුවන්ද? බැ. දුක සම්පූර්ණයෙන් නිරුද්ධ කිරීම තමයි රහත් වීම කියන්නේ නේද? අනේ මහන්සි වෙන්නේ මොකටද කියලා තේරුම් ගන්න ඕන. දැන් දුක කියලා කිව්වේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ නේද? වයසට යන එක දුකයිද? ලෙඩ වෙන එක දුකයිද? මැරෙන එක දුකයිද? දැන් රහත් වුණහන් දුක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවද නැද්ද? රහත් වුණාට දුක ඔය දෙකක් නේ කියන්නේ. ඉස්සෙල්ලා කියනවා රහත් වෙනකොට දුක ඉතුරු නැතුව නිරුද්ධයිලු. ඈ නෑ මං අහන්නේ දුක ගැන, වෙන දේවල් නෙවෙයි. දැන් ඉස්සෙල්ලා දුක කියලා කිව්වේ මොකද්ද? වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක. ජාති කියන එක මම පොඩ්ඩක් පැත්තකින් තියනවා. ඈ ඒක ඒක දැන් ඉවරයිනේ. දැන් මේ ඉතුරු වෙලා තියෙන ටික වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක තාම ඉතුරුද නැද්ද? ඉතුරු නේද? එතකොට අපිට තමයි මේ කියන්නේ. අපිට ওই ටික තියනවද නැද්ද? ලෙඩ වෙන එක, මැරෙන එක, වයසට යන එක. ඒක දුකයිද නැද්ද? දුකයි. දැන් සහත් වෙනවා කියන්නේ මොකද්ද? දුක ඉතුරු නැතුව නිරුද්ධ කරන. ආයි රහත් වුණාට පස්සේ ආයි දුකක් තියෙන්න බෑනේ. ඒ වැඩි කතා පැත්තකින් තියන ඉපදීම දැන් අමතක කරානේ. දැන් ජරා ව්‍යාධි මරණ. ඔය තුන දුකයිද නැද්ද? දුකයි. දුක නැති කරන්න නේද දැන් උත්සාහ කරන්නේ? දුක නැති කිරීම කියන්නේ නිවන, එහෙම නැත්නම් රහත් වීම. නේද? ඒකට රහත් වුණොත් ආයි දුකක් ඉතුරු වෙන්න පුළුවන්ද? බැහැ. දැන් හිත වෙනකොට රහත් වුණොත් දුක ඉවර වෙනවා. ඉවර වෙන්නේ මොනවාද? දුක. දැන් අපි හිත රහත් වුණොත් ලෙඩ වෙන එක නැවතුණාද? වයසට යන එක නැවතුණාද? මැරෙන එක නැවතුණාද? දැන් ඔය ටික පැහැදිලි කරගන්න නැතුව පුළුවන් වෙයිද නිවන් අවබෝධ කරන්න? දැන් කියනවා ලෙඩ වෙන එක දුකයි, වයසට යන එක දුකයි, මැරෙන එක දුකයි. ඊළාට රහත් වුණහන් දුක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියනවා. මම අහුවාම රහත් වුණාට පස්සේ එතකොට වයසට යන්නේ නැද්ද, ලෙඩ වෙන්නේ නැද්ද, මැරෙන්නේ නැද්ද? ඒකත් වෙනවලු. දුකත් ඉතුරු නැතුව නිරුද්ධයිලු. දැන් මොකද්ද මේ කතාවේ තේරුම? ඒ එහෙමනම් ඒ නැති කරගන්නේ වෙන දුකක් නම් මේකයි නැති කරන දුක කියලා එහෙම කියනවා නේද? දැන් දුක මොකක්ද ඇහුවහන් කියනවා ලෙඩ වෙන එක, වයසට යන එක, මැරෙන එක. රහත් වෙනවා කියන්නේ දුක නැති කරනවා කියලා කියනවා. ඒ වුණාට රහත් වුණහම මේ ටික නැද්ද ඇහුවොත් ඒ ටිකක් කියනවා. මම මොනවද නැති කරලා තින්නේ ඒක? නෑ ඉස්සෙල්ලා ගියපු දුක නෙමෙයිනේ නැති කරලා තින්නේ. ඒක තමයි දුක. දුක කියන එක අවබෝධ කරගන්න නැතුව දුක්ඛ නිරෝධයක් ගැන කොහොමද කතා කරන්නේ? ඔය පැතලිලි නැති කරගන්න ඕන. ඒ පැතලිලි නැති කිරීම තමයි සත්‍ය ඥානය. දුකේ සත්‍ය ඥානය ආවන් ආයේ ওই පැටලින් නේද? බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට ඉස්සෙල්ලා දේශනා කළේ නිවනද නැත්නම් දුකද? දුක, දුක්ඛ සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය. ඒක තමයි ඒක දේශනා කළේ. මේ පෙර නොයසු විරු ධර්මතාවයක් මේ අවබෝධ කළේ කියලා. නේද? අපි දැන් දුක දන්නවා කියලා හිතාගෙන දුක නැති කරන්න හදනවා. හැබැයි ওই කියන විදිහට රහත් වුණත් අපි හිතා ඉන්න දුක නම් නැති වෙන්නේ නැහැ. ඒක අපි දන්න තරමින් රහතන් වහන්සේ වයසට ගියා ලෙඩ වුණා මැරුණා. බුදුරජාණන් වහන්සේත් වයසට ගියා ලෙඩ වුණා මැරුණා. අපි නැති කරන්න හදන්නේ? හ? දුක්ඛ සත්‍ය මොකද්ද කියලා ටිකක් ගැඹුරින් හොයන්න ඕනේ. ඔය හිතාගෙන ඉන්න එකද දුක්ඛ සත්‍ය? දැන් පේනව නේද මේ ලෙඩවීම හරි වයසට යෑම හරි මැරෙන එක හරි වෙන්න බෑ කියලා. ඒකනම් දුක රහත් වෙනකොට ওই ටික නිරුද්ධ වෙන්න ඕන. ඇයි දුක ඉතුරු නැතුව නිරුද්ධ කරනවානේ? එහෙමනම් ඔය ಜಾති තුන වෙන්න බෑ දුක කියන්නේ. ඒකට අපි ඒක දුක කියලා හිතුවොත් ඒක හරිද වැරදිද? වැරදි. එන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ಜಾති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ. ඔය දැන් මෙහෙම හිතන්න, ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒවා දුක ලක්ෂණ. ඒ කියන්නේ දුක ඇති කරන්න පුළුවන් දේවල්. නැතුව ඒවම නෙමෙයි දුක. හරි. ජාති ජරා ව්‍යාධි මරණ කියන දේවල් නිසා දුක ඇති වෙන්න පුළුවන්. ජාතිපි දුක්ඛ. ජාති දුක්ඛ නෙමෙයි. ජාතිපි දුක්ඛ. ජරාපි දුක්ඛ. ව්‍යාධිපි දුක්ඛ. මරණම්පි දුක්ඛෝ. මේවා නිසා දුක හට ගන්න පුළුවන්. හරි. එතකොට ඒවා නිසා දුක හට ගන්න ස්වභාවයක් තියෙනවා නම් ඒ දුක හට ගන්න ස්වභාවය නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. දුක හට ගැනීම. ඒව නිසා දුක හට ගැනීම නිරුද්ධ කරන්න. හරි. එතකොට තේරුම් ගන්න දැන් ওই ජරා ව්‍යාධි මරණ කියන ඒවා නෙමෙයි නැති වෙන්නේ රහත් වෙනකොට. ඒව නිසා දුක හට ගන්න බව නැති වෙනවා. එතකොට ඒව නිසා දුක හට ගන්න මොකක් හරි හේතුවක් තියෙනවා. දැන් අපි ඇයි වයසට යනකොට දුක් වෙන්නේ? ඇයි ලෙඩ වෙනකොට දුක් වෙන්නේ? ඇයි මැරෙනකොට දුක් වෙන්නේ? ඔක සාමාන්‍යයෙන් හිතලා බලන්න පුළුවන්. හැම ලෙඩම දුකද? එහෙම නැත්නම් හැමෝටම හැදෙන ලෙඩ අපට දුකයිද? හැම මරණයම අපට දුකයිද? හැම වයසට යෑමම අපට දුකයිද? දුකක් ගෙන දෙනවද? ඒවා තියෙනවනේ ලෝකේ නේද? දැන් ලෙඩ වෙන එක ලෙඩ ඕන තරම් මේ වෙලාවෙත් ඉන්නා නේද? අපට දුකයි? දුකයි? අර හොස්පිටල් එකේ ලෙඩ ඉන්නා දැන් දුකයිද? දැන් මේ මොහොතේ මරණ ගෙවල් ඕන තරම් ඇති. දුකයිද? ඒක සිද්ධ වෙනවා. ඒක සිද්ධ වුණාටම දුක නැහැ. දැන් ඔය දේ තමන්ගේ කෙනෙකුට වෙලා කියලා දැන් ආරංචියක් ආවොත් අන්න අර දුවට හරි පුතාට හරි කැන්සර් එකක් හැදිලා පිළිකාවක් හැදිලා කියලා දැන් එනවා පණිවිඩෙ. දැන් මොකද වෙන්නේ? එතකොට එනව නේද අර නැති දුක. දැන් අර කැන්සර් හොස්පිටල් එකේ මේ වෙනකොට කී දෙනෙක් ඇද්ද පිළිකා ලෙඩ්ඩු? අපිට දුකයිද? නෑ. ඈ අපේ කෙනෙක් ඔතන ඉන්නවා කිව්වොත්? හරි. හරි. ඒ ඉන්න එක දුක නම් එතන දුකට හේතුව තියෙනවා මතක තියාගන්න. ඒ ලෙඩ ගැන දුක නම් දුකට හේතුවක් එතන යෙදිලා තියෙනවා. දුකක් තියෙනවා, දුක්ඛ සමුදයක් තියෙනවා. දැන් තමන්ගේ කෙනෙකුට ඔන්න පිළිකාවක් හැදිලා කියලා දැන් දැනගන්න හම්බ වුණොත් දුක ඇති වෙනවා නම් ඒ කියන්නේ මතක තියාගන්න දුකට හේතුව තියෙනවා. දුකට හේතුව තියෙන හින්දා තමයි දුක ඇති වෙන්නේ. දැන් තමන්ට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තු. අර පිටාය ගැන නෙහිති. කොහොමද? දැන් එකම ප්‍රමාණයටද දුක ආවේ? හොස්පිටල් එකේ ඉන්න කෙනයි තමන්ගේ පවුලේ කෙනාට තියෙන කොටයි තමන්ට තියෙන කොටයි. දැන් මේ එකම ලෙඩේ. හරි? කැන්සර් එකක්. දැන් මං කැහැ කැහැ ඉන්නේ, මගේ තියෙනවා පිළිකාව. හිනා වෙනවානේ, හරි සතුටුයි. දැන් හොයන්න, දැන් දුක නෑ. ඒක තමයි, දැන් දුක අඳුරගත්තොත්, දුකට හේතුව අඳුරගත්තොත් දුක්ඛ නිරෝධය කියන එක තියෙනවා. හරි. ඒකට තේරුම් ගන්න, මේ ලෙඩේ නෙමෙයි දුක. ලෙඩේ දුක වුණා නම් රහත් වුණා කියලා දුක නැති වෙන්නේ නෑ. රහතන් වහන්සේගේ ශරීරය ලෙඩ හැදෙනවනේ නේද? ඒකට තේරුම් ගන්න, මේ ලෙඩ කියන එක නෙමෙයි දුක. වයසට යනවා කියන එකම නෙවෙයි දුක. මැරෙනවා කියන එකම නෙවෙයි දුක. ඒ නිසා දුක හටගන්න හේතු ටික යෙදිලා නම් දුක හටගන්නවා. දැන් මේ ශරීරයේ පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තාම දුකක් හටගන්න හේතු ටික ඉතුරු වෙලා නම් දුක් වෙන්න පුළුවන්. මේ ශරීරයේ වයසට යනකොට දුකක් හටගන්න හේතු ටිකක් ඉතුරු වෙලා නම් දුක හටගන්නවා. මේ ශරීරයේ මැරෙනකොට දුකක් හටගන්න හේතු ටික ඉතුරු වෙලා නම් දුක හටගන්නවා. දැන් අපිට පුළුවන් නම් ওই දුක හටගන්න තියෙන හේතුව නැති කරන්න. ඊට පස්සේ මේ ශරීරෙ ලෙඩ වුණාට දුක තියෙයිද? ඊට පස්සේ මේ ශරීරෙ වයසට ගියාට දුක තියෙයිද? ඊට පස්සේ මේ ශරීරෙ මැරුණාට දුක තියෙයිද? නැහැ. හරි ඔන්න තේරුම් ගන්න දැන් රහතන් වහන්සේ කවුද කියලා හරි දුකයි දුක හට ගන්න තියෙන හේතුවයි දුක අවබෝධ කළා දුක්ඛ සමුදය ප්‍රහාණය කළා දුක අවබෝධ කළොත් තමයි ඒක හට ගන්න හේතුව දකින්නේ හේතුව දකින කෙනා තමයි දුක්ඛ නිරෝධය හේතුව නිරෝධ කරන්නේ ඒ හේතුව නිරෝධ කළාට පස්සේ ආයි දුකක් හට ගන්න විදිහක් නැහැ නිරෝධ කරන්නේ කොහොමද කියන එක තමයි මාර්ගය හරි අන්න චතුරාර්ය සත්‍ය එතකොට ඒ චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානය කියන්නේ ඕකයි ඔය ටික යම්සං අවබෝධ කළාට දුක නැති කළා නෙවෙයි තාම රහත් වුණා නෙවෙයි නේද මේ චතුරාර්ය සත්‍ය ගැන ඔන්න මොකද්ද අවබෝධයක් ආවා ඔය අවබෝධයට කියනවා සම්මා දිට්ඨිය ඇති කර ගන්නවා කියලා චතු සත්‍ය සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍ය පිළිබඳව සම්මා දිට්ඨිය එහෙම නැත්නම් ඕකට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෝකෝත්තර මාර්ගයේ පිළිබඳ සම්මා දිට්ඨිය එතකොට ඔන්න ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානය තුලින් සම්මා දිට්ඨියක් ඇති කර ගන්නවා නම් එයා තමයි මේ දුකෙන් මිදෙන්නේ දුකෙන් මිදෙන මාර්ගයට වැටෙන්නේ හරි සම්මා දිට්ඨියෙන් ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් තමයි ලෝකෝත්තර මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය පටන් ගන්න හරි දැකීම කියලා කියනවා නේ නිවැරදි දැකීම සම්මා දිට්ඨිය එතකොට ඇත්ත ඇති හැටියට දකින්න පුළුවන් වෙන්න ඕන මේ ටික දකින්නවා කියන්නේ තාම නිවන් දැක්කා නෙමෙයි. හරි? නිවන් මාර්ගයට වැටෙන්න ඕන දැක්ම ඇති කරගත්තා. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය ඇති කරගත්තා. ඔබට කියනවා චතුසත්‍ය සම්මා දිට්ඨිය. මේ චතුරාර්ය සත්‍ය දැකීමෙන් එන නිවැරදි දැකීම. අවබෝධයක් තුළින් එන දැකීම. හරි? නිකම්ම මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකයි කිය කියා හිතියට ඕක පහළ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හදන්නේ ජාති ජරා ව්‍යාධි මරණ නැති කරගන්න. මේ බුදු දහම අනුව රහත් වුණාට ඒ ටික නම් නැති කරන්න බෑ. මොකද අපි දන්නවා රහතන් වහන්සේ ලෙඩ වුණා, මැරුණා, වයසට ගියා. බුදුහාමුදුරුවෝ ලෙඩ වුණා නේද? වයසට ගියා, මැරුණා. බුදුරජාණන් වහන්සේම කියනවානේ ආනන්ද මේ ශරීරය දැන් නිකන් අර දිරාගිය කරත්තයක් වගේ කියලා. එහෙන් මෙහෙන් කෑලි හෙල්ලෙන, පණ නැහැ, වාරු නැහැ. නේද? අවුරුදු 80ක් විතර වෙනකොට ඒ බුදුහාමුදුරුවම කියනවා එහෙම. ඒ වුණාට ඒ නිසා දුක තිබුණද? අන්න අතනයි වෙනස තියෙන්නේ. වයසට යෑම තිබුණාට වයසට යෑම නිසා දුකක් තිබුණද? නැහැ. ලෙඩවීම තිබුණාට ලෙඩවීම නිසා දුකක් තිබුණද? නැහැ. මරණය තිබුණාට මරණය නිසා දුකක් තිබුණද? නැහැ. ඒකෙන් තේරුම් ගන්න දුක කියන්නේ ඔය ಜಾති තුන නෙවෙයි. හරි? ඒ නිසා දුක හට ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි හොයා ගන්න ඕන මොකද්ද ඒ හේතුව එහෙමනම්? දුක හට ඒ නිසා දුක හට ගන්න හේතුව මොකද්ද? ඔව්. තණ්හාව ඔව්. මම මගේ කියලා ගන්න ගතිය නේද ඔය? දැන් මේ ශරීරය මගේ කිව්වොත් නේද මේක වයසට යනකොට දුක තියෙන්නේ මේ ශරීරය මම කිව්වොත් නේද මේක මැරෙනකොට දුක තියෙන්නේ දැන් අර පිළිකාව හැදුනේ මගේ දුවට හරි මගේ පුතාට හරි කිව්වොත් නේද දුක තියෙන්නේ ඈ ඒ දුකට හේතුව දැන් අපි නොදන්න කෙනෙක් පිළිකාවක් හැදිලා හිටියට අපි මෙහෙ අඬ අඬ ඉන්නේ නැහැ නේද මේ මොහොතෙත් ඉන්නවා පිළිකාලෙත් නේද ඒකට අඬ අඬා ඉන්නවද දුක් විඳිනවද නෑ ඒ දුකට හේතුව එතන ඉදිලා නෑ මොකද උපාදාන කරලා නෑ මම මගේ කියලා අල්ලගෙන නෑ හරි අපේ කෙනෙකුට හැදුනා කියලා ඔන්න දැන් තනි විදේ ආවු අපේ උපාදානි තියනවා නම් දුක අල්ලා ගැනීම තියනවා නම් දුක නේද දැන් ඔය ගෙදර ඇතිනේ දරුමුණු පුරෝ එහෙම පොඩියයි. අන්න කවුද කාර් එක කැපිලා මැරිලා කියලා ආවොත් එහෙම. අහනකොටම සද්ද නැහැ. වෙන්න බැරි දේවල් නෙවෙයි ඔව. දුකයි. ඇයි දුක? අර අල්ලපු ගමේ ළමෙක් මැරිලා ගිහුවොත් ඒ දුක තියෙනවද? එතකොට මේ මරණයද දුක නැත්තම් ඔච්චර අල්ලගෙන තියනවද උපාදාන කරලාද? මගේ කියන තරම වැඩි වෙන තරමට දුක වැඩි, අඬන්න වෙනවා වැඩි. නේද? ඉතින් තේරුම් ගන්න මේ මරණය නෙමෙයි දුක. මැරෙන දේ අපි උපාදාන කරලා නම් අල්ලගෙන නම් අයිති කරගෙන නම් එතකොට තමයි දුක තියෙන්නේ. හරි? තොර මං කිව්වේ ওই ජාති ජරා ව්‍යාධි මරණ කියන ඒවා දුක්ඛ ලක්ෂණ, දුක ඇති කරන්න පුළුවන් ලක්ෂණ. ඒ ලක්ෂණ තිබුණ පළියටම දුක ඇති වෙන්නේ නැහැ. ඒ ලක්ෂණ අපි උපාදාන කරලා නම් ඒ සිද්ධි වෙන දේ. යම්කිසි රූපයකට මේ ලක්ෂණ ටික වෙනකොට අපි ඒක අයිති කරගෙන නම් අන්න දුක් විඳින්න වෙනවා. හරි? එතකොට බලන්න මේ ශරීරය ඕවා වෙන දෙයක්ද නැද්ද? වයසට යෑම, ලෙඩවීම, මරණය වෙන දෙයක්. එතකොට දුක්ඛ ලක්ෂණ ටික තියෙන දෙයක්. එතකොට මේ ශරීරය මම හරි මගේ හරි කිව්වනම් දුක් විඳොත්ද පුදුම, දුක් නොවිඳොත්ද? දුක් නොවිඳොත් තමයි පුදුම. ඇයි? මේ ශරීරය කියන්නේ වයසට යන දෙයක්, ලෙඩ වෙන දෙයක්, මැරෙන දෙයක්. එතකොට ඒක මම කියලා හරි මගේ කියලා හරි අල්ලගත්තා නම් අපි දුක් නොවිඳොත් තමයි පුදුම. එතකොට පළවෙනි දේ තමයි ඔය මම මගේ කියලා අල්ලගන්න ගතිය දකින්න ඕනේ දුකට හේතුව කියලා. තණ්හාව එහෙම නැත්නම් උපාදානය තමයි මේ දුකට හේතුව. නැතෝ ජාති ජරා ව්‍යාධි මරණ නෙවෙයි. ජාති ජරා ව්‍යාධි මරණ ලක්ෂණ තියෙන දෙයක් තණ්හාවෙන් අල්ලගත්තා නම් අන්න දුකට හේතුව යෙදුනා. හරි? එතකොට අරවටික වෙනකොට දුකයි. නේද? මට අයිති දෙයට මේ ටික වෙනකොට දුකයි. ඉතින් ඕක මිනිස්සෙක් වෙන්න ඕනේ නැහැ. ගෙදර තියෙන මල් ගහ වුණත් ඇති ওই දුක දෙන්න. ඈ? ඒක වේලිලා ගිහින් ලෙඩ වෙලා ගිහින් නන දකින්නකොට දුකයි. ඒක මැරිලා නම් දකින්නකොට දුකයි. නේද? ඒක දිරලා ගිහින් නම් දකින්නකොට දුකයි. ඔව්, කවුරු හරි උගුල්ලාගෙන ගිහිල්ලා නම් ඒ දුකයි. ඇයි මේ? මොකද්ද දුකට හේතුව? මගේ කියපු හින්දා, අපේ කියපු හින්දා. පාරක මල් ගහක් කවුරු හරි ගලවගෙන ගියාට අපි හඬනවද? දුක් වෙනවද? නෑ, උපාදානේ නැත්තම් දුක නෑ. මම මගේ කියලා අල්ලගත්තේ නැත්තම් දුක නෑ. හරි? එතකොට මේ තණ්හාව යෙදුනනම් තමයි දුක තියෙන්නේ. එතකොට තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් ආයි දුකක් තියෙන්න පුළුවන්. මේ ශරීරේ ලෙඩ වෙයි, වයසට යයි, මැරෙයි. දැන් අපිට මොකද? අල්ලගෙන නැත්තම් මගේ නෙවෙයි නා. ඔව්, දැන් ඉස්සෙල්ලා දුකයි දුකට හේතුවයි තේරුම් ගන්න ඕන. හරි? ඔව්. රහතන් වහන්සේ ලෙඩ වුණාට අපි නම් දුක්කයි, අන්න අපේ රහතන් වහන්සේ ලෙඩ වෙලා කියලා. රහතන් නම් අර කොහෙද තියෙන ශරීරයක් ලෙඩ වෙලා දුක්කයිද? නෑ, ඒ ශරීරයේ ලෙඩ වෙන එක ස්වභාවය. ඔව්. ඔව්. අනාත්ම බව තමයි එතන වැදගත් වෙන්නේ. බුදුදහමේ පළවෙනි දේ තමයි මේ අනාත්ම බව. ආත්ම ස්වභාවයක් නැහැ. ආත්ම ස්වභාවයට අහු වුණොත් දුක. අයිතිකාරයෙක් ඉන්නවා කියලා හිතුවොත් දුක. හරි? මේ ශරීරයට අයිතිකාරයෙක් ඉන්නවා නම් අයිතිකාරයට දුකයි. ඉතින් අපි මේ ශරීරේ විතරක් නෙමෙයි වටපිටේ තියෙන ශරීරත් අයිති කරගන්නවා. ඒ තව දුක් කීයක් ගොඩ ගහගෙනද? දැන් මේ ශරීරය අල්ලගත්තා නම් මේ ශරීරෙ ළඩ වෙනකොට වයසට යනකොට මැරෙනකොට දුකයි. තව ශරීරයක් අල්ලගත්තා නම් ඒ ශරීරෙ ළඩ වෙනකොට වයසට යනකොට මැරෙනකොට ඒ දුකයි. තවත් ශරීරයක් අල්ලගත්තා නම් මගේ කියල ඒකට ඒවා වෙනකොට ඒ දුකයි. එහෙන් දැන් Tamanට ගැනලා බලන්න පුළුවන් මං දුක්ඛියක් අල්ලගෙන තියනවාද? මගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද? යාළුවෝ කී දෙනෙක් ඉන්නවද? නෑදෑයෝ කී දෙනෙක් ඉන්නවද? වැඩි වෙන තරමට සැපද වැඩි දුකද? ඔය අල්ලගත්තු ඕන එකකට දැන් ආරංචියක් එනවා. අන්න පිළිකාවක් හැදිලා, අන්න එකක් ඇක්සිඩන්ට් වෙලා, අන්න එකක් මැරෙන කිල්ල. ඒවා වෙන දේවල් නෙමෙයි, වෙන්න බැරි දේවල් නෙමෙයි. අන්න එකකට ඇවිද ගන්න බෑ. ඈ ඔය අල්ලගෙන නම් මේ දුක. ඒක එතෙන්දි බලනවා නෙමෙයි, අර හේතුව දකින්න. හේතුව මොකද්ද? ලෙඩේද හේතුව අල්ල ගැනීමද? එහෙනම් ඇයි ලෙඩ වෙනකන් ඉන්නේ? එපා අල්ල ගැනීම අතරින් නේද? දැන් මොකද්ද හේතුව? දුකට හේතුව මොකද්ද? අල්ලා ගැනීම. ඈ එහෙනම් අතාරින්න ඕන මොකද්ද? ලෙඩේ ද අතාරින්න ඕන අල්ලා ගැනීමද? අල්ලා ගැනීම නේද? ඒකයි දුකයි දුකට හේතුවයි අඳුර ගන්න හරියට. එතකොට වෙන වෙන ඒවා හොහොවා ඉන්නේ. ඈ එකයි මේ සම්මා දිට්ඨිය හරියට ඇති කර ගන්න ඕන. දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? හරියට හේතුව දැක්කනම් හේතුව නැති වුණත් දුක ඉතුරු වෙන්න පුළුවන්ද? මම හිතන්නේ අල්ල ගැනීම නැති වුණත් දුක ඉතුරු වෙන්න පුළුවන්. ශරීරය ඉතුරු වෙයි, අල්ල ගැනීම නැත්තම් දුක ඉතිෙන්න පුළුවන්ද? බෑ. අන්න දුක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හරි. තණ්හා ශේෂ විරාග නිරෝධ. නะ ශේෂයක් නැතුවම නිරුද්ධ වෙන්න ඕන. විරාගයි. තණ්හා ක්ෂය. තණ්හාව ක්ෂය වෙන්න ඕන. ඉතුරු නැතුවම ක්ෂය වෙන්න ඕන. එතකොට දැන් දුක්ඛ ලක්ෂණ තිබුණාට දුක ඇති කරන්න හැකියාවක් නැහැ. හරි. දුක්ඛ ලක්ෂණ තියෙන්න පුළුවන්. දුක ඇති කරන්න හැකියාවක් තියනවද? බෑ. හරි. මොකද දුක්ඛ සමුදය නිරෝධයි. සමුදය ප්‍රහාණය කරලා. එතකොට දුක නිරෝධයි. දුක හටගන්න විදිහක් නැහැ. හරි. දැන් ඔය ටික නුවණින් දැක්කොත් ඔන්න දැන් මොකද්ද මේකට කරන්න ඕන කියලා හොයන්න හිතෙනව නේද? ඒක තමයි මාර්ගය කියන්නේ. දැන් උත්සාහ කරන්න ඕන මොකටද කියලා දැනගන්න ඕන නේද? නිකම්ම උත්සාහ කළාට හරියන්නේ නැහැ. ඔව්. ඒක තමයි මේ සම්මා දිට්ඨිය හරි දැකීම ඇති කරගන්න ඕන. හරි දැකීම ඇති කරගන්න තුව කරන්නම් වාලි එහෙම කළාට හරියන්නේ නැහැ. දැන් Taman දැනගන්න ඕන මොකද්ද මේ කරන්නේ? මොකක් සඳහාද මේ කරන්නේ? ඔව්. ඉතින් නිකන් භාවනා කළාට ඔය වැඩේ හරියන්නේ නැහැ. ඔය අවබෝධය ඇතුව නුවණින් දකින්න ඕන. එහෙමනම් මේකට භාවනා කරන්න ඕනද? ඕන ඇයි කියලා සත් භාවනා කළොත් මේ තණ්හාව නැති වෙයිද කියලා දකින්න ඕන. ඈ එහෙම නැත්තම් භාවනා කරලා වැඩක් නැහැ. දැන් මේක නැති වෙන්න ආයේ දුක නූපදින්න මොනවද කරන්න ඕන? අහලා තිබුණාට හරියන්නේ නැහැ. භාවනා කරන්න ඕන. එහෙම නෙමෙයි. අවබෝධ කරගන්න ඕන. ඒකට තමයි තියෙන්නේ මොන භාවනාවද කරන්න ඕන. දැන් අඳුරගන්න මගේ තියෙන තණ්හාව මොකද්ද? ඒක නැති වෙන්නේ මොන වගේ දෙයක් කළොත්ද? එතකොට තමයි මේ මාර්ගයේ උපදින්නේ. එතකොට කවුරුවත් කියන පළියට භාවනා කළාට හරියන්නේ නැහැ. දකින්න ඕන තමන් තුළින්. මෙන්න දුක මෙන්න දුකට හේතුව. දැන් මේ හේතුව නැති වුණොත් නම් දුක හටගන්න එකක් නැහැ, නිරෝධයි. එහෙමනම් මේ හේතුව නැති වෙන්න නම් මොනවද මොන වගේ දෙයක් කළොත්ද හේතුව නැති වෙන්නේ? නොය අවබෝධේ එන්න ඕන. හරි, සම්මා දිට්ඨිය කියන්නේ ඒකයි. හැදිලිද? තමන් මේ සාමාන්‍ය මට්ටමින් තේරුම් ගන්න දුකක් ඇති වෙනකොට මෙන්න දුක හටගත්තා. ඈ? ඒක දුකක් හටගත්තා නම් අනිවාර්යෙන් ඒකට තියෙන සමුදයක්. හේතුවක් නැතුව දුකක් හටගන්නේ නැහැ. හැබැයි හේතුව හරියට අඳුර ගන්න ඕන. දැන් අපිට වෙලා තියෙන්නේ ඔය සමහර විට දුක යම්තම් පේනවා, හේතුව අඳුර ගන්න බැහැ. අන්න දැන් තරහ යනවා කියමු. තරහ ගිහාම සමහර විට පේනවා නන්න දැන් තරහ ගිහිල්ලා දුකක් හටගත්තා කියලා නේද? දුකටපත් වුණා කියලා. දැන් හොයනවා ඊළඟට හේතුව. ඇයි මට තරහ ගියේ කියලා. නේද? දැන් තරහ යන හේතුව මොකද්ද? කවුරු හරි දැන්නා. ඔව්. මට දැන්නා. ඒ හින්දානේ තරහ ගියේ නේද? දැන් හේතුව මොකද්ද? බැනපු එක. එයා බැන්නේ නැත්නම් ඒක තර්කත් කරන. එයා බැන්නේ නැත්නම් තරහ යන්නේ නේද? මට බැන්න හින්දානේ තරහ ගියේ. හේතුව අපි දානවා වටපිටාවේ අයට. නේද? දැන් හේතුව දැකලාද? ඒ දැන් තරහ යන හේතුව එයා බැනපු හින්දා එයා වේලෝලා දාන. ආයි පැත්ත කළා තෙන්න එපා, ඇහැට පේන්න ඉන්න එපා. දුකට හේතුව නැති කළාද? දැන් කොහොමද නැති කළාද නැද්ද කියලා බලාගන්න. බලාගන්නේ දැන් තව එක්කෙනෙක් බැන්නොත් තරහ නොයා තියෙයිද? දැන් බැනපු එක්කෙනා අයින් කළාම තව එක්කෙනෙක් බනිනවා. දැන් තරහ නොයා තියෙයිද? එහෙමනම් තරහ යන්න හේතුවද නැති කළේ ඔය? නැහැ. ඔන්න අඳුර ගන්න ඕන. දැන් ඒ සමුදය කිව්වට ඒක නියම හේතුව නෙමෙයි. උඩින් පේන හේතුවක් නිසා ගැඹුර නෙවෙයි. හරි. හේතුව වහනවා අපේ අවිද්‍යාවයි මුලාවයි වංචනික ධර්ම කියන ඒවයි. නියම හේතුව අපිට පෙන්වන්නේ. ඒකට දුකට හේතුව තණ්හාව කියන එක පෙන්වන්නේ. අර එක බමුණෙක් තමන්ගේ හිටියා එකම පුතා නන්දක ආදරෙන් හිටිය පුතා ලෙඩක් වෙලා මැරුවා. ගිහිල්ලා ඉතින් මේ ඒ සොහනට ගිහින් දාලා ඒ කටයුතු කරලා එන ගමන් ජේතවනාරාමයට ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේට කියනවා මේ මම මේ මගේ හිටිය එකම පුතා බොහොම ආදරෙන් හිටිය පුතා මිය ගියා. මේ ඉතින් බොහොම දුකෙන් එන්නේ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා ඔව් බමුණ මේ ඔය ඇලුම් කරන දේවල් තියෙන එකම තමයි දුක කියලා. දැන් බමුණට මේක තේරෙන්නේ නැහැ. ඇලුම් කරන ආස කරන දේවල් තිබුණාම දුක ඇති වෙන්නේ කොහොමද? සැපනේ ඇති වෙන්න ඕන. මෙයාට මේ කියපු කතාව තේරුන්නේ නැහැ දැන්. පුතා නැතිලා දුකෙන් තමයි ආවේ. එනකට මේ ඇලුම් කරන දේවල් තියෙන එක දුකයි කියන එක මෙයාට තේරෙන්නේ නැහැ. මෙයා ගිහිල්ලා ඔකත් අහගෙන ගිහිල්ලා අර කඩපිලේ හිටියායට කිව්වෝ. මේ මගේ පුතා නැති වුණා මේ බුදුහාමුදුරුවෝ ළඟට ගියාම මෙන්න මෙහෙම කතාවක් කියනවා. මේ ඇලුම් කරන දේවල් තියෙන එකයි දුක කියලා. එක වෙන්න පුළුවන්ද? ඒක වෙන්නේ කොහොමද? ලොං කරන්නේ යති එන එක සැපයි. දුක වෙන්නේ කොහොමද? ඔය බුදුහාමුදුරන්ට වැරදිලායි. මිනිස්සු ටිකක් කිව්වා. ඒක කටින් කට ගියා හැමතැනම. අද කාලේ වගේ තමයි. අන්තිමට රජ්ජුරුව ළඟටත් ගියා. කොසල් රජ්ජුරුව ළඟටත් කවුද එමතියෙක් ගිහින් කියනවා මෙන්න බුදුහාමුදුරුව මෙහෙම දෙයක් කියලා තියෙනවා. මේ ආසා කරන දේවල් තියෙන එක දුකයි කියලා. රජ්ජුරුවත් කිව්වා ඒක නම් වෙන්න බෑ. බුදුහාමුදුරන්ට වැරදිලා තමයි. ඈ අපි ආසා කරන දේවල් තියෙන එක නිසා තමයි ඒක දුක වෙන්නේ කොහොමද? ඉතින් ඕක මල්ලිකා දේවි අහගෙන හිටියා. දේවියටත් සැකයි. බුදුහාමුදුරුව මෙහෙම එකක් කිව්වද කියලා. ඉතින් අලුම් කරන දේවල් තියෙන එක සැප මිසක් දුක වෙන්නේ කොහොමද කියලා. දැන් දරුමල්ලෝ ඉන්නකොට සැපයි කියලාද හිතන්නේ දුකයි කියලා? සැපයි කියලා. ඉතින් දුක වෙන්නේ කොහොමද? මල්ලිකා දේවි අර පණිවිඩකාරයව පැත්තකට කතා කරලා ඇහුවා මේ ඕක ඇත්තටම බුදුහාමුදුරුව කියපු එකක්ද කියලා. ඉතරේ ඌ කියනවා. ඉතින් මල්ලිකා දේවි ටිකක් හිතනවා දැන් මේක තේරුන්නේ නැතුවට බුදුහාමුදුරුව කිව්වා නම් මේක මොකක් හරි තියෙන්න ඕනේ කියලා මේ ගිහිල්ලා හරි ධනීඩකාරයෙක් කියලා හරි අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම දෙයක් කිව්වද කියලා. කියලා දැන් මේක ඇත්ත වටහා ගන්නවා. ඊළඟට දැන් මල්ලිකා දේවි රජුරෝ ළඟට ගිහිල්ලා අහනවා අර පොඩි කුමාරයෙක් හිටියේ කවුද? කුමාරයා. අර සාක්කියව මරන්න යන්නේ කවුද කුමාරේ? විදුඩබ නේද? විදුඩබ කුමාරයා පොඩි කාලේ ඉතින් රජුරු හරි ආදරෙයි. ඈ මේ කුමාරයාට ඉන්න එක සැපද දුකද කියලා. ඉතින් සැපයි කියනවා. මේ කුමාරයාට මොනවා හරි වුණත් මරණය මැරුණොත් එහෙම මොකද වෙන්නේ? අපෝ මට ඒක දරා ගන්න බැරි දුකක් තියෙනවා. ඈ ඕක තමයි රජතුමනි මේ ආසා කරන දේවල් තියෙන එක දුකයි කියන්නේ කියලා. තණ්හාව නිසා දුක ඇති වෙනවා කියන්නේ කියලා. ඔව් ඊළඟට අර දූ කුමරියක් ගැනත් අහම්මම කියනවා. ඔව් එහෙම එහෙම අහලා ඒ පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඕකෙන් තේරුම් ගන්න මේ සාමාන්‍ය මට්ටමේ මනසට පේන්නේ දුකට ඇත්ත හේතුව මොකක්ද කියලා. ඊට වඩා ටිකක් ගැඹුරින් බලන්න ඕනේ. මේකේ හැංගිලා තියෙන්නේ මොකක්ද ඇත්තටම හේතුව? හරි? අර තරහ යන හේතුව එළියේ නෙමෙයි තියෙන්නේ. Tamange hita tule. ඔව්. ඇත්ත හේතුව වහනවා. ඒකයි දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි පේන්නේ. දැන් මේ දුක සැප කියලා තමයි පෙන්වන්නේ. දැන් තණ්හාවෙන් හරිනම් ඇති කරන්නේ දුකනේ. ඇත්ත තත්ත්වේ. එනකට අපිට පේන්නේ අපි තණ්හා කරන දේවල් වලින් ඇති කරන්නේ සැප කියලා. එහෙනම් තමයි අල්ලගන්නේ. ওই දූදරුවෝ සේරම ආ දේවල් දරවල් අරවා මේවා සේරම සැපගෙන දෙනවා කියලා නේද හිතෙන්නේ. ඒ ඇත්ත තත්ත්වේ වැහෙනවා. ඒක තමයි මේ විපල්ලාස කියන්නේ. දැන් මේ සාමාන්‍ය කෙනාට ඇත්ත තත්ති දුක සැප විදිහටයි පේන්නේ. දුක ඇති කරලා දෙන දේ සැප ඇති කරලා දෙනවා කියලා පේන්නේ. හරි? දුක දකින්නෙත් නැහැ. ඒ නිසාම දුක්ඛ සමුදය දකින්න බෑ. දැන් අපිට දුක් දේ සැප කියලා පේනකොට අපිට දුකට හේතුවක් කොයන්න දුකක් නැහැනේ දැන් සැපනේ තියෙන්නේ නේද? ගෙවල් දරවල් දරුමල්ලෝ වාරෝ මේවා තියෙන තරමට දුක කියලාද සැප කියලාද හිතන්නේ? සැප. ඒ සැපයි කියලා දැක්කට පස්සේ කොහේ මේ සමුදයක් දකින්නද? මොකක්වත් මුණ ගැහෙන්නේ නැහැ දුක් දේ සැපයි කියලා හිතනකම්. හරි? මේ සැපයි කියලා රැවටිලා ඉන්නකම් මේ ලෝකේ සැපයි කියලා රැවටිලා ඉන්නකම් නිවන් මාර්ගයේ පැත්ත පලාතක නැහැ. හරි? ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ ලෝකය දුකයි කියලා. මේ සසරේ යන සත්‍යය ඉන්නේ ලෝකේ සැපයි කියන සංඥාවේ. දුක්දේ සැප විදිහට තමයි දකින්නේ. ඒ නිසා තමයි මේ ලෝකේ තියෙන දේවල් ඇලිලා අල්ලගන්නේ තණ්හාවෙන්. දැන් දුක් දේවල් තණ්හාවෙන් අල්ලගන්නේ දුකයි කියලා දැක්කනම්. හරි? තණ්හාවෙන් අල්ලගන්නේ මේවයි සැපක් තියනවා කියලා හිතනකම්. ආසාවක් ඇති වෙන්නේ. හරිද? මේක දුක ඇති කරන දෙයක් කියලා දැනගත්තොත් අනේ දැන් සර්පෙක් ඉන්නවා නයි පැටියේ. ඈ? දැන් දන්නවා කෑවොත් මැරෙන්න වෙන දුකටපත් වෙනවා. දැන් මෝ අල්ලගෙන ගෙදර ගෙනියයිද? ඈ කාටවත් දෙන්නේ නැහැ මෝක මගේ කියලා අල්ලගෙන. හා සන්නාහයෙන් අල්ලගෙන යයිද? ඈ? නෑ ඇයි? දුකටපත් කරනවා කියලා දන්නවා. ඈ? මෙතන රත්තරන් මාලයක් එහෙම තිබුණා නะ? නායකව රත්තරණින් හදලා තිබුණා නะ? එතකොට හැමෝටම හොරෙන් අරගෙන ය. ඒකත් දුකයි කියලා දන්නේ නැහැ. ඒ සැප කියලා එතන මුලාව. හරි? පොඩි දැනුමක් හරි පෙනුණා නම් ඈ? ඕක රත්තරන් වුණත් ඔය ණය දෂ්ට කරනවා කියලා දැක්කනං ආයේ අරන් යයිද? තණ්හා කරයිද? නෑ. ඒකයි කියන්නේ මේ දුක දුක විදිහට දකින්න ලොකු නුවණක් ඕන. එහෙනම් තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කළා ඒක පෙර නොයසු විරු ධර්මතාවයක්. උබ්බේ අනනුසුතේසු ධම්මේසු. දෙවියෙක් මාරයෙක් බ්‍රහ්මයෙක් කිසියම්ම කෙනෙක් මිනිස්සෙක් මීට කලින් අහපු ධර්මතාවයන් නෙමෙයි මේක අවබෝධ කරගත්තේ. දුක්ඛ සත්‍ය කියන එක. මොකද ලෝකයා සැපයි කියලා හිතන දේ ඇත්ත තත්ත්වේ හැංගිලා තියෙන දුක. හරි? සම්මත ලෝකයා ලෝකේ යන අය සැපයි කියලා හිතන දේවල් ඇත්ත තත්ත්වේ දුක. මේගොල්ලන්ගේ ප්‍රඥාව අඩුකම හින්දා මේ දුක් දේ සැප විදිහට පේනවා විපල්ලාසයක්. ඔව්. ඒක තමයි. දැන් දුකටපත් කරන දේ සැපයි කියලා තමයි පේන්නේ. සැපයි කියලා පේනකොට මොකද වෙන්නේ? ඇලෙනවා. ඇලුම් කරනවා. ඒව ගොඩ ගහ ගන්න හිතෙනවා. කැමති වෙනවා. ඒක තමයි තණ්හා කරනවා කියන්නේ. හරි? අපිට මොකක් හරි සැපයි කියලා හිතුණොත් ඒකට තණ්හා කරනවා. ඉතින් මේ සාමාන්‍ය කෙනාට වෙලා තියෙන්නේ ඇත්ත තත්ත්ව දුක වුණාට ඕක පේන්නේ සැප වගේ. සැප වගේ පේනකොට මොකද වෙන්නේ? තණ්හා කරනවා. තණ්හා කරනකොට තව තව ඒවම ගොඩ ගැහෙනවා. මේ ගොඩ ගැහෙන්නේ සැපද දුක්ද? ඇත්ත තත්ත්ව දුක්. හිතන්නේ සැප ගොඩ ගහ ගන්නවා කියලා. ගොඩ ගහගෙන තියෙන්නේ දුක්. ඉතින් ඔය ගොඩ ගහගත්තු ටික තමයි උපාදාන කරගත්තු ටික. ගොඩ ගහගත්තහම මොකද වෙන්නේ? දාලා යන්න බෑ. අර හොඳ තැනකට යන්න කතා කරනකොට පොඩ්ඩක් ඉන්න මේ ගොඩ ගහගත්තු ටික තියෙනවනේ. ආ මේවට මොනවා හරි කරලා ඉන්නම් කියලා නවතිනවා. එතකොට මොකද වෙන්නේ? ඉතින් එතනම නවතින්න පුළුවන්. ඔව්. හරි. ඉතින් මේක අතහරින්න නම් නිකන් අතහරිනවා කිව්වට බෑ. මේක දකින්න ඕන. දුක් දෙයි දුකයි කියලා පිරිසිඳ දකින්න වෙනවා. ඇත්ත ඇති හැටියට දකින්න වෙනවා. දුක දුකයි කියලා අවබෝධ කරගන්න වෙනවා. පරිඤ්ඤය. දුක දුක විදිහට පිරිසිඳ දකින්න වෙනවා. ඇත්ත ඇති හැටියට දකින්න වෙනවා. බුදුහාමුදුරුවෝ ලෝකේ දුකයි කියලා සර්වඥතා ඥාණයෙන් දැකලා ප්‍රකාශ කළා නම් ලෝකේ දුකයි කියලා දකින්න ඕන. ඒක දකිනකන් ලෝකේ අතහරිනවා කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ලෝකේ දුකයි කියලා අවබෝධ කරගන්න තාක්කල් ලෝකයෙන් මිදෙනවා කියලා දෙයක් වෙන්නේ නැහැ. අපි ලෝකේ සැපයි කියලා හිත හිතා අතහරින්න හැදුවට අතහරින්න බෑ. දුක දුක විදිහට දකින්නම අවශ්‍යයි. හරි? එහෙම නැතුව දුකෙන් මිදීමක් වෙන්නේ නැහැ. එහෙනම් තමයි දුක පිරිසිඳ දකින්න කිව්වේ. අපිට දැනෙන දුක විතරක් අර වයසට යනකොට ලෙඩ වෙනකොට මැරෙනකොට දුක දකින්නවා කිව්වට දකින්නේ දුක නෙමෙයි දුකට හේතුවක් නෙවෙයි නේද? ඔය දැන් අපිට පේන්නේ මේ අල්ලගෙන ඉන්න හින්දා දුක කියලා නේද? අපි හිතන්නේ වයසට යන එක දුකයි ලෙඩ වෙන එක දුකයි මැරෙන එක දුකයි ඒක නෙමෙයි දුක ඒක නෙමෙයි දුක ඒ නිසා දුක හට ගන්නවා මොකද අල්ලගෙන ඉන්න හින්දා දැන් වයසට යන දේ ලෙඩ වෙන දේ මැරෙන දේ අපි අයිති කර ගන්න හින්දා දුක තියෙන්නේ නේද? ඔය දේ අයිති කරගන්නේ නැත්තම් දුකක් නැහැ. හරියට අර හොස්පිටල් එකේ ඉන්න ලෙඩ වගේ. ඉතින් අපිට දුකක් නැහැ. අපි අල්ලගෙන නැහැ. හා? අපි අල්ලගත්තු කෙනෙකුට ඕවා වුණොත් එතකොට අඳන්න පුළුවන්. දුකයි. එතකොට ලෙඩවීම නෙමෙයි දුක. ලෙඩ වෙන ස්වභාවය තියෙන දේ මගේ කියලා අල්ල ගැනීම. හරි? මරණය නෙමෙයි දුක මරණ ස්වභාවය තියෙන දේ මම හරි මගේ හරි කියලා බාර ගැනීම අල්ල ගැනීම දැඩිව පිළිගැනීම මේ දැඩිව ගැනීමට තමයි කියන්නේ උපාදානිය තණ්හාව උපාදානිය ඉතින් තේරුම් ගන්න දුක කියන එක දැන් ඊළඟ ටිකෙන් ඕක ටිකක් තේරුම් ගන්න තේරුම් කරනවා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ දැන් ප්‍රියකරණ අයගෙන් හරි දේවල් වලින් හරි වෙන් වෙන්න වෙනකොට දුකයි ප්‍රියකරණේවා තියෙන හින්දා නේද අප්‍රියකරණේවා තියෙන්නේ ඈ කැමති වෙන දේවල් තියෙන හින්දා නේද අකමැති දේවල් තියෙන්නේ කැමති අය ඉන්න හින්දා නේද අකමැතියක් තියෙන්නේ ඒකට ඒකේ අනිත් පැත්ත තමයි ඒ අකමැති දේවල් ලැබෙනකොට දුකයි ඔය දෙකම කෙටියෙන් තවත් කෙටියෙන් කියනවා කැමති දේ නොලැබෙනකොට දුකයි යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං එතන තියෙන ගැඹුරක් කැමති වෙන යම් කිසි දෙයක් නොලැබෙනවන දුකයි එතකොට එතන දුකයි දුකට හේතුවයි දෙකම තියෙනවා කැමති වෙන ගතිය තමයි දුකට හේතුව ඒ දේ නොලැබීම තමයි දුක යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං දැන් ඕක සාමාන්‍ය කෙනාට තේරෙන භාෂාවෙන් ඔය කිව්වේ. ඔය ටික ගැඹුරින් කියන එක තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. හරි? ඕක ප්‍රඥාවෙන් බලන කෙනාට තමයි ඒ ටික කියන්නේ. දැන් මේ කියපු දෙයම කෙටියෙන් කියන්න පුළුවන් පංච උපාදානස්කන්ධයයි දුක කියලා. පංච උපාදානස්කන්ධය කියන්නේ මොනවද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ඔන්න ඔය පහ යම් කිසි තැනක තියනවාද? ඒ දුකයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. හරි? එතකොට බලන්න උපාදාන කරපු ස්කන්ධ උපාදාන කරපු ස්කන්ධ පහක් ඔය කිව්වේ නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔවා මම මගේ කියලා දැඩිව උපාදාන කළා. ඒවට කැමැති වෙලා අල්ලගත්තා. ඒ කැමැති වෙලා අල්ලගත්තේ ඒවා සැපයි සැපහින්දද දුක්හින්දද? සැපහින්ද සැපයි කියලා හිතන හින්දා. නැත්තම් අල්ලගනීද? නැහැ. හරි? ඔය පහ අපි උපාදාන කළේ සැපක් තියනවා කියලා හිතුණ හින්දා. ඒක දුකයි කියලා දැක්කනම් කවදාවත් අල්ලගන්නේ නැහැ. හරි? දැන් අපි බලන්න ඕන කොහේද ඔය පහ හටගත්තේ? අපි අල්ලගන්නේ හත ගන්න තැනනේ ඇලෙන්නේ. නව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ කොහෙද හටගත්තේ? ඇහෙන් රූපයක් දකිනකොට නේද? කනෙන් ශබ්දයක් අහනකොට, නැත්නම් නාසයෙන් ගඳ සුවඳක් විඳිනකොට, දිවෙන් රසක් විඳිනකොට, කයෙන් ස්පර්ශයක් ලබනකොට, හිතෙන් හිතනකොට, ඔය ආයතන හයෙන් එකක් වැඩ කරනකොට තමයි ඔය පහ හටගත්තේ. අපි බලමු හටගන්නේ කොහොමද කියලා. එහෙන් මොකක් හරි දකිනකොට රූප තියනවද? තියෙනවා. ඈ දකින දේ රූප නේද? ඊළඟට ඇහැ රූප. එහෙන් මොකක් හරි දකිනකොට ඇහැයි දකින දෙයි කියනවනේ. ඒක ඇහැට කියනවා අච්ඡත් රූප. ඒ දකින දෙයට කියනවා බහිද්ද රූප කියලා. ඇහැට අරමුණු වෙන දෙයට. නේද? අච්ඡත් රූප බහිද්ද රූප කියලා රූප ಜಾති දෙකක් තියෙනවා. ඒ දෙකම රූපස්කන්ධයට වැටෙන. රූප කියලා පිළිගන්න දෙයට. නේද? ඔව්. දැන් එහෙම රූපයක් ඇහෙන් දකිනකොට කැමැති අකමැති වෙන ගතියක් තියෙනවා නේද? ඒකට කියනවා වේදනාව කියලා. කැමැති නම් ඒක සැප වේදනාවක් නැත්නම් සුඛ, අකමැති නම් දුක්ඛ වේදනාවක් කියනවා. එහෙම නැත්නම් ඒ දෙකටම වැටෙන්නේ නැති අදුක්ඛම සුඛ වේදනාවක් කියලා කියනවා. හරි. දැන් එහෙන් මොකක් හරි දකිනකොට ඔන්න ඔය ජාති දෙක හටගෙන තියෙනවා නේද? රූප හටගෙන තියෙනවා, වේදනා හටගෙන තියෙනවා. ඊළඟට බලන්න සංඥා කියන දේ හටගෙනද? සංඥා. සංඥා කියන්නේ ඇහැ නිසා දෙන සංඥාවක් තියෙනවා. ඒකට අපි කියන රූප සංඥා කියලා. යම්කිසි දෙයකට ආවේනික සංඥාව. ඇහැ නිසා දකින දෙයට ආවේනික ඒකට අදාළ සංඥාවක් තියෙනවා. ඒකට කියනවා රූප සංඥාව කියලා. කන නිසා නම් අපි දැනගත්තේ එතකොට ශබ්ද සංඥාවක්. ඒ ශබ්දයට ආවේනික සංඥාවක් තියෙනවා. අනිත් ඒවායින් වෙන් කරගන්න පුළුවන්. හරි. ඒ ගතියට කියනවා සංඥාව. හරි. ඒකට අදාළ සංඥාවක් තිබිලා තියෙනවා නේද? ඔව්. ඊළඟට මේ දකින දේ මොකද්ද කියලා හිතලා තියෙනවා නේද? ඒකට කියනවා සංඛාර. චේතනා ටික හින්දා එන සංඛාර. හිත සකස් කිරීමට කියනවා සංඛාර. සංස්කරණය කළා. ඒව කරන්න උදව් වුණා රූප, වේදනා, සංඥා සේරම එකතු කරලා ඒ ගැන අදහස් ටිකක් ආවා චේතනා. ඒක තමයි සංඛාර නැත්නම් සංස්කාර. හරි. දැන් ඕවා ගැන ඔක්කොම දැනුවත් වීමක් වුණා නේද? දැනගත්තා නේද? ඒ දැනගත්තේ විඥානේ. දැන් බලන්න ඔය පහ හටගෙන නේද? ඇහෙන් යම් කිසි දෙයක් දකිනකොට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ටික හටගෙන. දැන් අපි ඕක කැමැත්තෙන් බාර ගන්නවද නැද්ද? එහෙන් මොකක් හරි දකිනකොට දකින්න කැමතිද නැද්ද? කැමැත්තක් තියෙන්නේ. එහෙ පාවිච්චි කරන්න හරි කැමති. ඈ කැමැත්තේ යම් කිසි දෙයකට කැමති වෙනවා කියන්නේ ඒක උපාදානය වෙනවා. කැමැත්තෙන් බාර ගන්නවා, පිළිගන්නවා. ඈ මේ ලෝකෙට අයිති දෙයක් තියෙනවා කියලා දැනුවත් වුණා කියලා පිළිගන්නවා. බාර ගන්නවා. ඒ බාර ගන්න ගතිය එනකොට උපාදානය කරලා. දැන් බලන්න එතකොට රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදානය කියන ස්කන්ධ පහක් හටගෙන. කියන්නේ මොනවාද? පංච උපාදාන ස්කන්ධය හටගෙන. නේද? දැන් ඔය පංච උපාදාන ස්කන්ධයට බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද? දුකයි කියලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් අපි ඇහෙන් දෙයක් දැකලා දැනගන්නකොට සැපයි කියලාද හිතුනේ දුකයි කියලාද? සැපයි කියලා. ඇහැ වැඩ කරනවා. එහෙන් මොනවා හරි දකිනවා. හරි කැමැත්තෙන් බාර ගන්න. නේද? එන්න බලන්න දැන් පංච උපාදානස්කන්ධේ සතයි කියලාද බාරගත්තේ දුකයි කියලාද? සතයි කියලා. ඒඳ තමයි මම කිව්වේ ওই විපල්ලාසය කියන එක දුක් දෙයි සතයි කියන අවබෝධයක් තමයි මේ ලෝකේ ජීවත් වෙන සත්‍යයට තියෙන්නේ. ලෝකේ දෙයක් දැනගත්තා කියන එක සැපෙන් බාර ගන්නවා, කැමැත්තෙන් බාර ගන්නවා. කැමැත්තෙන් බාර ගන්නවා. ඒ ලස්සනව ලස්සන පස්සේ බෙදන්නේ. ඉස්සෙල්ලා මොනවා හරි දැක්කා කියලා කැමැත්තෙන් බාර ගන්නවා. කොල්මනක් හරි ගමන්නේ දැක්කනේ. ඊට පස්සේ තමයි බය වෙන්නේ. දැකීම කැමැත්තෙන් බාර ගන්නවා. ඒ හින්දා තමයි ඒක ගැන තව හිතන්නේ. හරි? ඊට පස්සේ ඕක ඇලීමට ගැටීමට දානවා. මේ කැමැත්තෙන් බාරගන්නේ සැපයි කැමති වෙලා. රූපය පිළිගත්තා. උපාදාන කරා. ඒ රූපය බාරගත්තා. දැඩිව ගත්තා රූපයක් තියනවා කියලා. ඒ දැඩිව ගන්න ගැතියට කියනවා ඒ අජ්ජෝසාය තිට්ඨති. රූපය පිළිගත්තා, බාරගත්තා, බැටගත්තා. ඒකට යම් රූපේ අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ. ඒ රූපේ කැමති වෙනවා නම්, නන්දනය කරනවා නම්, ඒ ගැන කතා කරන්න කැමති නම්, ඒ දේ බාරගත්තා නම් ඔන්න උපජ්ජති නන්දි. ඒ නන්දියට තමයි උපාදානය කරන්නේ. යන් රූපේ නන්දි තදූපදාන. ඒත් රූපය උපාදාන රූපය හින්දා සතුට වෙන ගතියක් තියෙනවා නම් ඒකම තමයි උපාදානය වෙන්නේ කියලා. ඒ යම් රූපයක සතුට වෙන ගතියක්, බාර ගන්න ගතියක්, පිළිගන්න ගතියක් තියෙනවා නම් එතනම තමයි උපාදානය. සයිතනින් පේනව නේද ලෝකෙට අහු වුණා කියලා, ලෝකේ පිළිගත්තා. ඒක මේ ලෝකය දුකයි කියන අදහසක් ආවේ නැහැ. රූපය කියන්නේ ලෝකෙට අයිති දෙයක් නේ. ඒ දේ අපි කැමැත්තෙන් බාරගත්තා. මේ දුකක් හටගත්තා කියන අදහස් නෑ. මේ හටගත්තේ දුකයි කියලා දකින්න නම් ප්‍රඥාවක් තියෙන්න ඕන. ධර්මය ගැන අවබෝධයක් තියෙන්න ඕන. මේ බුදු කෙනෙක් මෙහෙම කියලා තියෙන්නේ මේක දුක වෙන්න ඕන කියලා ශ්‍රද්ධාවකින් පිළිගන්න වෙනවා. හරි, දැන් මේක තවදුරටත් හිතන්න පුළුවන්. දැන් මේ දැක්කේ ඇත්තටම එළියේ තියෙන හින්දාද නැත්නම් වෙන සිද්ධියක්ද උනේ මෙතන? ඔව්. එතකොට ඇහෙන් දකිනවා නම් ඇහ නිසා සකස් කරලා දෙන ප්‍රතිබිම්බයක්මයි දකින්න පුළුවන්. ඇහෙන් දකිනවා නම් ඇහ නිසා සකස් කරලා දෙන රූපයක්මයි දකින්න පුළුවන්. එළියේ තියෙන රූපයක් දකින්න බෑ. ඇහ නිසා සකස් කරලා දෙන රූපයක්මයි දකින්න පුළුවන්. නේද? දැන් TV එක බලනවා නම් TV එකෙන් සකස් කරලා දෙන රූපයක් නිසා ඒක එහා පැත්තෙන් හරි කොහෙන් හරි බලන්න පුළුවන්ද ඒක? බලන්න බෑ. ඒ නිසා අපිට මේ ඇස් දෙකෙන් සකස් කරලා දෙන රූප විතරමයි දකින්න පුළුවන්. බාහිර රූපයක් දකින්න බෑ ඇස නිසා. ඔව්, ඇස නිසා සකස් කරලා දෙන ප්‍රතිබිම්බය නැත්නම් ප්‍රසාද රූපය දකිනවා මිසා බාහිර රූපයක් දකින්න විදිහක් නැහැ. ඒ කියන්නේ බාහිර යම් කිසි දෙයක් හින්දා ඇහි ප්‍රතිබිම්බය හැදෙන්න පුළුවන්. ඒ වුණාට දකින්නේ ප්‍රතිබිම්බය මිසක් එළියේ තියෙන රූපයක් නෙවෙයි. නේද? එතකොට සතර මහා ධාතු රූපයක් දකින්න පුළුවන් ද ඇහැ නිසා? ඇහැ නිසා හදලා දෙන ප්‍රතිබිම්බයක් නම් දකින්නේ නේද? සතර මහා ධාතු රූපයක් දකින්න පුළුවන්ද? එහෙම හිතන්න පුළුවන්. ඔය දකින්නේ එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් කියලා හිතන්න පුළුවන්. දැන් හිතන්න පුළුවන් මිසක් දකින්න පුළුවන්ද? එළියේ තියෙන ස්වභාවය. බෑ. ඇහැ නිසා සකස් කරලා දෙන ස්වභාවයක් දකිනා මිසක් ඇත්ත ස්වභාවය දකින්න පුළුවන්ද? බෑ. යථාභූත ස්වභාවය දකින්න බෑ. හරි. එහෙන් තියනවා වගේ පෙන්눔 කරන දෙයක් දකිනවා මිසක් කවදාවත් ලෝකේ පවතින ස්වභාවය දකින්න බෑ. ඒ නිසා තමයි දැන් වතුර වගේ දකිනවා මිසක් වතුර දකින්න බෑ. හරි. වතුර තියනවා වගේ දකිනවා මිසක් වතුර දකින්න පුළුවන් කමක් නැහැ. ඇයි දැන් වතුර පේනකොට ඇහැට කියන්න පුළුවන්ද වතුර කොච්චර රස්නේද කියලා? ඇහැට පුළුවන්ද කියන්න? වතුර සීතලද රස්නේද කියලා කියන්න පුළුවන්ද ඇහැට? ඇහැට බෑ. ඇහැට පුළුවන් මේකේ පින්තූරයක් හදලා දෙන්න විතරයි. හරි. එතකොට තේජෝ ගතිය අත්දකින්න පුළුවන්ද ඇහැට? බෑ. ඇහැට පුළුවන් වර්ණ සටහනක් කරන් දෙන්න විතරමයි. එතනින් එහාට දෙයක් කරන්න ඇහැට බෑ. ඒ වගේම තේරුම් ගන්න ඇහැට පුළුවන් ද පඨවි ගතිය අරන් දෙන්න බෑ. ඇහැට පුළුවන් ද ආපෝ ගතිය අරන් දෙන්න බෑ. තේජෝ ගතිය අරන් දෙන්න පුළුවන් ද බෑ. වායෝ ගතිය අරන් දෙන්න පුළුවන් ද බෑ. ඇහැට පුළුවන් වර්ණ සටහනක් අරන් දෙන්න විතරමයි. හරි. ඇහැ උපයෝගී කරගෙන ඇහැ උපකාරී කරගෙන නම් දකින්නේ ඇහැ නිසා සකස් කරලා දෙන රූපයක් දකිනවා මිසක් ඊට අමතර දෙයක් දකින්න පුළුවන් කමක් නැහැ කියන එක තේරුම් ගන්න. හරි. අපි ටීවී එක නම් බලන්නේ ටීවී එකෙන් සකස් කරලා දෙන රූපයක් මිසක් වෙන දෙයක් දකින්න බෑ. හරි. ඇහැ නිසා නම් දකින්නේ තේරුම් ගන්න ඇහැ නිසා සකස් කරලා දුන්න රූපයක් දැක්ක මිසක් ඒක ඒ රූපෙට කියනවා නමක් දෙනවා ප්‍රසාද රූපේ කියලා. ප්‍රසාද රූපේ කොහෙද හැදෙන්නේ? ඇහැ ඇතුලේ නේද? ඔව්. දැන් අපි හිතමු ගහක් දකිනකොට ගහ ඇහැ ඇතුලට එනවද? සතර මහා ධාතු ගහ එනවද ඇහැ ඇතුලට? ඒකේ ප්‍රසාද රූපේ කියන්නේ ප්‍රතිබිම්බේ වර්ණ සතහනක් විතරයි නේද? ඔය සතහනට කියනවා රූප සංඥාවක්. ඇහැට පුළුවන් රූප සංඥාවක් කරන් දෙන්න විතරයි. ඇහැට පුළුවන් ද සතර මහා ධාතු රූපයක් කරන් දෙන්න? බෑ. රූප සංඥාවක් කරන් දෙන්න විතරයි පුළුවන් ඇහැට. අවංකේ ඇහැට අරන් දෙන්න පුළුවන් සංඥාවක් විතරයි. රූප සංඥාවක් විතරයි. ගහක් කියලාවත් බෑ. ඇහැට පුළුවන් ඒ වගේ රූප සංඥාවක් කරන් දෙන්න. දැන් කැමරාවයි ගන්නේ ෆොටෝ එක. දැන් ෆොටෝ එක දන්නේ නැහැ මම මොකද්ද කියලා. මං ගහ කියලා. නේද? ෆොටෝ එකක් වර්ණ සටහනක් print වෙයි. බෑ ඇහැට බෑ අඳුර ගන්න ගහක් කියලා. රූප සංඥාව අනිත් ඒවායින් වෙන් කරන්න පුළුවන් ඇහැට. ගහට අදාළ වර්ණ සටහන අනිත් ඒවායින් ගේකින් වෙන් කරන්න පුළුවන්. මේක ගහද මේක ගේද කියලා කියන්න බෑ ඇහැට. ඒක කරන්නේ හිත. හරි. ඒක කරන්නේ මනස. ඇත්තටම චක්කු විඥානෙත් නෙමෙයි මතක තියාගන්න. මනෝ විඥානේ. ඇයි අපේ කලින් අත් දෙකෙන් ටිකක් තෝරන මේ දේ කරන්න? මේක ගහද්ද ගේද්ද කියන්න කලින් අත් දෙකපු ඒවත් තෝරන නේද? පෙර ඇසුරු කරපු දේවලුත් තෝරන නේද? ඔව්. ඒක කොහොම හරි ඒවට ආශ්‍රව කියලා කියන්නේ. ආශ්‍රව පෙර ඇසුරු කරපු දේවල්. ඔව්. එතකොට දැන් තේරුම් ගන්න ඇහැට පුළුවන්කම තියෙන්නේ වර්ණ සතහන රූප සංඥාවක් කරන් දෙන්න විතරයි. ඒ වගේ තේරුම් ගන්න අනිත් ආයතන ගත්තොත් කනට පුළුවන්කම තියෙන්නේ ශබ්ද සංඥාවක් කරන් දෙන්න විතරයි. එළියේ තියෙන ශබ්දයක් දෙන්න පුළුවන්ද? බැ. ඒකට අදාළ සතහන සංඥාවක් ශබ්ද සංඥාවක් දෙන්න විතරයි. ඒ වගේ දෙයක් කියන්න විතරයි පුළුවන්. හරි. චක්කු විඥාණයෙන් දැනගන්නේ දැන් ඇහෙන් දීපු සංඥාව තමයි චක්කු විඥාණයෙන් දැනගන්නේ. ඒකට චක්කු විඥාණයෙන් අපිට කියනවා ඔන්න ඇහැකුත් තියෙනවා ඇහැට අරමුණෙන් රූපෙකුත් තියෙනවා. අනේ දැනුවත් වීම දෙනවා චක්කු විඥාණය. තාම මොකද්ද කියලා දන්නේ නැහැ. ඇහැට අරමුණු වෙන රූපයක් මොකද්ද උ තියෙනවා. කියන එක චක්කු විඥාණයෙන් කියනවා මිසක් ඇත්ත තත්ත්වය ඒක නෙවෙයි. හරි. චක්කු විඥාණයෙන් කියනවා ඇහැකුත් තියෙනවා ඇහැට අරමුණු වෙන රූපෙකුත් තියෙනවා. ශබ්දයේ වෙන්නේ ශබ්ද සෝත ප්‍රසාද රූපේ කියන සෝත ප්‍රසාදෙහි දෙන ප්‍රසාද රූපේ. ශබ්දය නිසා තමයි ඒ ප්‍රසාද රූපේ හටගන්නේ. හරි. එතකොට ඒකේ ශබ්ද සංඥාවක් දෙනවා මිසක් එතනින් එහාට දෙයක් කරන්න බෑ. ඒකට ආවේනික සංඥාවක්. කන නිසා ඇතිවෙන. දැන් බලන්න ඔය සද්දේ ඇහෙනවනේ මොකුද කෑ ගහන්නේ? මොකಾದ කෑ ගහන්නේ? ලේනු. නේද? දැන් කණෙන් දැන් ලේනෙක් කියලා හිතාගෙන ටිකක් වෙලා ගියා නේද? ඉස්සෙල්ලා දැනගත්තේ ලේනෙක් කියලාද සද්දයක් තියනවා කියලා? ඉස්සෙල්ලා අහගෙන හිටියා නේද සද්දේ? ඒ සද්දේ ලේනෙක්ගේ කියන්න තව ටිකක් ඕන වුණා නේද? මොනවාද වුණුනේ? පෙර ඇසුරු කරපු දේවා. මනෝ විඥාණය මොකද්ද කියලා කියනකොට දැන් ගන්න ටිකක් ඕන පෙර ඇසුරු කරපු දේවලුත් ඕන. ওই ටික එක්කම එකතු කරලා සංස්කරණයක්, චේතනා ටික තමයි ඔය දැනගත්තේ. සංකාරය. ලේනෙක් කියලා දැනගන්නකොට මතක තියාගන්න මනසෙන් ඕක හදලා ඉවරයි. සෝත විඥාණයෙන් දැනගත්තු දේ මනසට බාර කරලා මනස ඒගත්තු එතන තියෙන මනසට බාර කරපු ටිකක් දැක්කා. ඒ බාර කරපු දේවල් කියනකොට මතක තියාගන්න පහක් බාර කරනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. සෝත විඥාණය ඇතුළත් දැන් සෝත විඥාණයෙන් දැනගන්නවා කනකුයි සද්දකුයි තියෙනවා කියන අදහසක් දෙනවනේ. කනයි සද්දේ කියන්නේ මොනවටද වැටෙන්නේ? රූප. අජ්ජත් රූප බහිද්ද රූප. නේද? එතකොට ඒ පිළිබඳව වින්දනයක් තිබුණාද? වේදනාවක් කැමැතිද අකමැතිද කියන ගතියක් තිබුණා. සංඥාවක් තිබුණාද? ඔව්. සද්ද සංඥාවක් තිබුණානේ. නේද? එතකොට ඒව ගැන දැනගත්තු චේතනා ටිකකුත් තිබුණා. ඒක තාම අඳුරගත්තේ නැති වුණාට ඒවට අදාළ චේතනා ටිකක් තිබුණා. සංකාර. එතකොට සෝත විඥානෙත් තිබුණා. එතකොට පේනවාද එතන පංච උපාදානස්කන්ධයක් එතන තියෙනවා. තාම අඳුරගෙන නැති වුණාට. හරි. ඒක දැන් මනසට බාර කරනවා. මනසට බාර කරන්නේ එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධය තමයි මනසට අරමුණ වෙන්නේ. ඔය එළිය තියෙන එකද නැත්නම් හිතේ හැදුන දේවල්ද? හිතේ හැදුන දේවල්. ඔන්න මනසට ධම්මාරම්මණයක් හදලා දුන්නා. කණෙන් ශබ්දයක් අහනකොට මනසට ධම්මාරම්මණයක් හදලා දුන්නා. නේද? මනසට ධම්මාරම්මණයක් හදලා දුන්නා. දැන් ඒක හදලා දෙන්න පුළුවන් ඇහැටත් පුළුවන් කනටත් පුළුවන් නාසයටත් පුළුවන් දිවටත් පුළුවන් කයටත් පුළුවන්. ඔය එකම දේ නේද වෙන්නේ. හරි. ඒකට ධම්මාරම්මණය කියන්නේ එළියේ තියෙන දෙයක්ද හිතේ තියෙන දෙයක්ද? හිතට බාර කරන දෙයක්. හරි. එළියේ තියෙන ගහක් පුළුවන්ද ධම්මාරම්මණය කරන්න? සතර මහා ධාතුව බෑ. හරි. ඒක හොඳට තේරුම් ගන්න. ඇහැට කනට නාසයට දිවට කයට පුළුවන් බාහිර දෙයක් ගැන යම් කිසි සංඥාවක් ගන්න විතරයි. ඒක රූප සංඥා වෙන්න පුළුවන්, සද්ද සංඥා වෙන්න පුළුවන්, ඝාන සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා. අවු ටිකක් කරන් දෙන එක විතරයි පුළුවන්. නේද? සංඥාව කියන්නේ මතක තියාගන්න මේ සිතේ ඇතිවෙන සිතිවිල්ලක් විතරයි. සිතිවිලි මාත්‍රයක් විතරයි. එළියේ තියෙන සතර මහා භූත නෙවෙයි. නේද? සංඥා කියන්නේ සිතේ තියෙන සංඥා මාත්‍රයක් විතරයි. නේද? ඔව් සිතේ තියෙන ගතියක්, ගුණයක්. අඳුරා ගන්න ගුණය දෙන්නේ සංඥා. හරි. දැන් ඔය සංඥාවක් කියන්නේ මේ සිතුවිලි මාත්‍රයක් විතරයි. දැන් මේ මනසට ධම්මාරම්මණය වුණේ. වෙනවත් දැන් මේ ආයතන පහෙන් මනසට බාර කරනකොට එළියේ තියෙන දෙයක්ද බාර කරන්නේ? නෑ, සිතුවිලි මාත්‍රය. ඒ බාර කරන දේ මතක තියාගන්න අර ජාති පහම හැංගීම තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ජාති පහේම ගුලියක් වගේ දෙයක් තමයි දැන් මනසට අරමුණු වෙන්නේ. ඒක තමයි ධම්මාරම්මණය කියන්නේ. හරි. මොකද දැන් අපි දැන් ශබ්ද සංඥාවක් කිව්වට ඔතන තියෙනවා කනකුයි ශබ්දකුයි තියෙනවා කියන අදහස. ඒක හැංගිලා තියෙනවා. නේද? සෝත විඥාණයෙන් හදපු අදහස මොකද්ද? කනකුත් තියෙනවා ශබ්දකුත් තියෙනවා. අජ්ජත් රූපයි බහිද්ද රූපයි කියන රූප හැඟීම තියෙනවා එතන. හරි. රූපයක් නෙමෙයි රූප හැඟීමක් තියෙනවා. ඒ ඔක්කොම තමයි ඊළඟට මනසට අරමුණු කරන්නේ. ඔව් දැන් ඔතන මුලාව තෝරගන්න ඕන. දැන් ඒ කණෙන් ශබ්දයක් තියෙනවා කියන සෝත විඥාන මට්ටම මතක තියාගන්න ඒක අලුත් කර්මයක් නෙවෙයි. හරි. ඒක ඔව්. ඔය තාම අඳුනගෙන නැහැ මොකද්ද කියලා. හරි. දැන් අපේ මනසෙන් ඕක අර පෙර අත්දැකීම් එක දාලා අඳුර ගන්නකොට තමයි කර්මයක් වෙන්නේ. එතකොට තමයි ඇලීමක් හරි ගැටීමක් හරි තියෙන්නේ. ඔව්. දැන් මෙහෙමයි සත්ව සංඥාව එන්නේ කොහෙන්ද කියලා ඒක වෙනම හොයන්න ඕන. දැන් මේ වෙන සිද්ධිය පැහැදිලිද? දැන් මනසට බාර කරනකොට ඔන්න බලන්න දැන් මේ බාර කරන දේ ගන්න දෙවිදිහක් තියෙනවා. එකක් තමයි අර ධම්මාරම්මණයෙන් කියන්නේ එළියේ තියෙන දෙයක් කියන අදහසෙන් හිතට බාර ගන්නත් පුළුවන්. හරි. අපි සද්ද ඇහෙනකොට අන්න අරේ ලේනෙක් ඉන්නවා කියලා හිතෙන් බාර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය ක්‍රියා කියපු ක්‍රියාවලිය දැකලා මෙන්න මෙහෙම දෙයක් මේ හිතට අරමුණු වෙන මනසෙන්ම හදපු දෙයක් කියලා දැකලත් ගන්න පුළුවන්. ඔව් ඒක එක්තරා විදිහක යෝනිසෝ මනසිකාරය. අර එළියේ තියෙන දෙයක්ම දැනගත්තා කියන එක අපිට පේනවා අයෝනිසෝ මනසිකාරය. ගහක් හැටියටම දකිනවා, ලේනෙක් හැටියටම එළියේ ඉන්න පිළිගන්නකොට ඒක ඇත්ත ඇති හැටි දකලා නෙමෙයි. ඇත්ත ඇති හැටි දකලා නෙමෙයි නම් ඒක අයෝනිසෝ මනසිකාරය. හරි. දැන් මේ දැනගත්තේ එළියේ තියෙන ගහක්, එළියේ ඉන්න ලේනෙක් කියන මට්ටමෙන් ගන්නකොට තේරුම් ගන්න එතන අයෝනිසෝ මනසිකාරය. එතකොට අපි බාහිර ලෝකේ පිළි අරන්, එළියේ තියෙන සතර මහා ධාතු රූපේ පිළි අරන්, ලෝකෙට අයිති දේ පිළි අරන්. හරි. එතකොට ලෝකෙට අයිති දේ අත්දකින්න කවුද ඉන්නේ? මම. පේනවද සක්කාය දිට්ඨිය පහළ වෙන හැටි? ඔව්. දැන් ඔය සිද්ධ වෙන ක්‍රියාවලිය මොකද්ද කියලා අවබෝධයක් නැහැ. එළියේ තියෙන දේ දැනගත්තා මේ ආයතනයක් හරහා. මගේ ඇහෙන් දැකලා දැනගත්තා, මගේ කණෙන් අහලා දැනගත්තා. ඔහොම තමයි මේ ලෝකෙට අයිති දැක්ම. ඒ ලෝකෙට අයිති දැක්ම කියන්නේ අයෝනිසෝ මනසිකාරය. ලෞකික ලෝකයා දකින දැක්ම. ඒතර ලෝකයා මේ ලෝකෙ පිළි අරන් තමයි දකින්නේ. ලෝකෙ තියෙන රූප පිළිගන්නවා. ඒ වයින්ම බැස ගන්නවා. ඒක එහෙම්මමයි කියලා බාර ගන්නවා. අක තමයි රූපවල අජ්ජෝසාය තිත්තති කියන්නේ. රූපය පිළිගන්නා ඒකෙම බැස ගන්නා, දැඩිව ගන්නවා. මේ ලෝකෙට අයිති බාහිර රූපයක්මයි දැනගත්තේ. එතකොට ඒක දැනගත්තේ ඇහැ නිසාද කන නිසාද කියලා ආයතනිකුත් දාගන්න. හරිද? ආයතනය එතකොට අජ්ජත් රූප කියලා කියනවා. ඇහැද කනද නාසයද කියන එක. එළියේ තියෙන රූපද ශබ්දද ගන්ධද කියන ඒවා බහිද්ද කියලා කියනවා. ඒ කියන්නේ බාහිරේ ලෝකෙට අයිති කියලා. නේද? දැන් ඒ ලෝකයාගේ අන්නහොම පිළිගැනීමක් තියෙනවා. එතකොට මෙතන තියෙන ඇහැ කන නාසය දිව ශරීරය කියන ටිකෙන් එළියේ තියෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ටික දැනගන්නවා. එකතනයි සම්මත ලෝකයා දකින දැක්. ඒ දැනගන්නවා කියලා හිතන්නේ එතකොට එළියේ තියෙන සතර මහා ධාතු රූප. නැත්නම් ලෝකේ. නේද? දැන් ඇත්තටම බැලුවොත් දැනගෙන තියෙන්නේ හිතේම හදපු දෙයක් නේද දැනගත්තේ? ඒ මට්ටමෙන් පටන් ගන්න පුළුවන්. අපි සද්දය ඇහෙනකොට ලේනෙක් කියලා හිතුණට නෑ. ඔක සද්දයක් ඇහුණා විතරයි. ඉතුරු ටික කිව්වේ හිතෙන්. නෑ, ලේනෙක් කියලා දැනගන්නකොට ලේනා එළියේ ඉන්නවා කියන අදහසෙන් දැනගන්න. ඇහුණේ සද්දයක් විතරනේ. ලේනෙක් අපි දැක්කේ නෑ. ඒ කලින් තියෙන ඒවා මුලාවෙන් ගත්තු ටික එන හින්දා තමයි ලේනෙක් ඉන්නවා කියලා හිතෙන්. ඔව්. එතකොට අර ඇසීමට අමතරව ගොඩක් දුක් ගිහිල්ලා. නේද? සබ්දය ඇසීමට අමතරව ගොඩක් දුර ගිහිල්ලා. හිත අරව මේවා පිළි අරන්. ලෝකෙට අයිති විදිහට හිතලා. එතකොට දැන් ඕක මූලික අවස්ථාව ගන්න පුළුවන් ඇසීමක් ඇසීමක් කියලා බලන්න පුරුදු වෙන එක. ලේනෙක් ඉන්නවා කියලා හිතුණත් නෑ, උග ඇසීමක් විතරයි. ඇසීමක් විතරයි. හරි. ඒ වගේ දැන් රූප දකිනකොට දැකීමක් නැත්තම් පෙනීමක්. පෙනීමක්, පෙනීමක්, පෙනීමක්. බාහිර රූප වලට දාන්න යන්න එක. හරි. දැන් ඔව් නතර කරන එක කරන්න බෑ. ওই විදිහට බලන එකයි කරන්න පුළුවන්. හරි. දැන් ඇසීමක් ඇසීමක් කියලා දැන් අවබෝධෙන් හැබැයි ඔක. ඇයි මේක ඇසීමක් කියන්නේ කියලා අවබෝධයක්ත් තියෙන්න ඕන. නේද? ඇසීමක් විතරයි. එළියේ තියෙන දෙයක් නෙවෙයි. ඇසීමක් කියන එකේ හැංගිලා තියෙන එළියේ තියෙන මට්ටමට යන්නේ. ඇසීමක්. මොකක්ද ඇසුනේ කියන මට්ටමට යන්න එපා. මුලින් නිකන් ඇහෙනවා. එච්චර. මොනවද කියලා වෙන් කරන්න යන්න අවශ්‍ය නැහැ. ඔව්. නෑ ඇසීමක් කියලා හිතනවා නම් ඇලීම ගැටීමට යන්නේ නැහැ. අපේ පුරුද්දට යන්න පුළුවන් ඇලීම ගැටීමට ආයේ මතක් කරලා පෙන්වන්න නෑ. ඔක ඇසීමක් විතරයි. ඒක දැනගන්න ඕනේ. එච්චර දුර හිතන්න යන්න එපා. ඉස්සෙල්ලා හිතට පෙන්වන්න ඕනේ මේක ඇසීමක් නැත්නම් ඇසීමක් කියලා හිතන්න බැිනම් සද්දයක් කියලා හරි සද්දයක්. ඒක හරිම ඇත්ත නෙවෙයි. හැබැයි හරි ඇත්ත දකින්න හිත පුරුදු කිරීමක් ඔය කරන්නේ. ඔව්. දැන් අපි අර පියවරෙන් පියවරන යන්න ඕන. දැන් මේ හරි ඇත්ත දකින්න පොට්ටක් හිත සකස් කිරීමක් ඔය කරන්නේ. ඒක නියමම ඇත්ත නෙවෙයි. දැන් සද්දය සත්‍යයක් කියනකොට අපිට හිත ඇතුලේ අදහස තියෙන්නේ එළියේ තියෙන සද්දනේ. නේද? ඒ වුණාට දැනගෙන තියෙන්නේ එළියේ තියෙනවද? නෑ. මනස දැන ගැනීමයි. ඒ මට්ටමෙන් එක සැරේට හිතන්න අමාරුයි. ඒ මට්ටමට හිතන්න මුලින් හිත රකස් කරන්න පුළුවන්. සද්දයක් කියලා එතනින් එහාට හිත යන එක නවත්ත ගන්න පුළුවන්. නේද? ඒ සද්ද නැත්නම් ඇසීමක්. හ? එහෙම නැත්නම් ගඳක් සුවඳක් නම් ඒ දැනීමක්. නැත්තම් සුවඳක් ගඳක් ඈ නැත්තම් දැනීමක් ඈ ඒ මට්ටම ඔක තේරුම් ගන්න මේක ඇත්තම තත්ත්වෙ නෙමේ හැබැයි ඇත්ත දකින්න හිත සකස් කරනවා ඔව් හරිම ඇත්ත නොවුනට හරිම ඇත්ත එකපාරට දකින්න බැරි හින්දා අපි එක පියවරක් රයිතනින් එහාට යන ටික නවත්තනවා. හරි. ඒතකොට ඒ මට්ටමට ආවට පස්සේ ඊළඟ මට්ටම් බලන්න පුළුවන්. ආ ඒතකොට ඇහෙනකොට මේ අඛනේ මේ සෝත රූපේ මේ ශබ්ද සංඥාවක් හිතෙන් දැනගත්තා විතරයි. ඒතකොට එළියේ තියෙන ශබ්ද නෙමෙයි ඒතකොට. එනවා හිතෙන් දැනගත්තා. දැන ගැනීමක් විතර. මේ විඥාණයෙන් දැනුවත් වුණා විතර. හරි ඒක ඊට එහාට ගිය මට්ටම දුක කියන්නේ අරවා පිළිගත්තනම් දුකයි පිළිගත්තා කියන්නේ එළියේ තියනවා කියලා හිතුවා. නෑ එළියේ ලේනෙක් ඉන්නවා. එළියේ ගහක් තියනවා කියනකොට පිළිගත්තා. බාරගත්තා. බාහිරේ ඔය එළියේ තියනවා කියනකොටම මතක තියාගන්න මේ කලින් එකක්. දැන් ලේනා දැන් ඉන්න ලේනද දැක්කේ කලින් අද්දකපු ලේනෙද? කලින් අද්දක. අතීතයක් ඔය දැනගත්තා. දැන් දැනගත්තා කියලා හිතුවට පෙර වුණ දෙයක් තමයි මේ දැනගෙන තියෙන්නේ. ඒ දැනගත්තාම තමයි ඇලීම් ගැටෙන්නේ. හරි? ලෝකෙට අයිති දේ බාරගත්තට පස්සේ තමයි ඇලීම් ගැටෙන්නේ. පටන් ගත්තේ කොහෙන්ද? සංඥාව විදිහට දැක්කේ නැති ගමනේ ඔක්කොම. නේද? රූප සංඥාව, ශබ්ද සංඥාව මේ විදිහට දැක්කනම් එතනින් එහාට යෑම නැහැ. දැන් මේ මට්ටම දකින්න බැරි හින්දා තමයි අපි ගොඩක් දුර ගිහිල්ලා. ඉතින් මේ එළියේ තියෙන දේක් දැනගත්තා කියන මට්ටමට ගිහිල්ලා. ඒකට වැරදි ගොඩක් වෙලා. ඔව්. එතකොට අපි ඉස්සෙල්ලා බාහිර ලෝකෙන් මිදෙන්නවා. මේ බාහිර ලෝකයක් නෙමෙයි මනසෙන් පෙන්눔 කරන දේවල් ටිකක් මේ. විඥාණයෙන් මවලා පෙන්වන ටිකක් මේ. එළියේ තියෙනවා කියලා. විඥාණයෙන් කියන දේවල් ටික තමයි මේ දැනගෙන තියෙන්නේ. හරිද? විඥානේ එළියට ගින් මේ අත්දැකලා නෙමෙයි විඥාණයෙන් කියනවා මේ සංඥා ටික බලලා විඥාණයෙන් කියනවා මෙන්න මෙහෙම දෙයක් කියලා නේද අන්න ඒක දකින්න ඕනේ. ඒකයි මේ මනසට අරමු වෙන ධම්මාරම්මන ටිකක් දැනගෙන විතරයි. තව විදිහකට කිව්වොත් හිතෙන් දැක්ක විතරයි. හීනයක් දැක්කා වගේ. හිතෙන් ඇදුවා කියන්නේ හීනයක්. දෙලියේ තියෙන දේවල් අත්දැක්ක නෙමෙයි මේ අත්දැක්කේ හීනයක්, මනසෙන් හදපු දෙයක්. එහිඳ තමයි මේ ලෝකේ එළියේ නෙමෙයි තියෙන්නේ මේ ශරීරය තුල. ඇහ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන තුල තමයි මේ ලෝකේ තියෙන්නේ. දුක කියන එක වෙනම තේරුම් ගන්න යම් කිසි දනක පංච උපාදානස්කන්ධය හැදුනද දුකයි. හරි, පංච උපාදානස්කන්ධය කියනකොට රූප බාහිර රූප පිළියරන් ඉවරයි. ඔව්, රූපේ තියෙනවා නම් වේදනා සංඥා චේතනා ටික තියෙනවා. ඔව්, ස්පර්ශය කියන්නේ බාහිර ලෝකෙයි මේ හිතේ ඇති වුණ නාම ධර්මයි එකතු කිරීමක්, සම්බන්ධ කිරීමක්. හරි, පස්සේ බාහිර ලෝකෙයි හිතේ ඇති වුණ නාම ධර්මයි සම්බන්ධ කිරීමට තමයි පස්සේ කියන්නේ. හරි, ඔක දෙයාකාරයක් දක්වනවා, අදිවචන සම්පස්සයයි පටිඝ සම්පස්සයයි කියලා. ඒක වෙන වෙලාවක කතා කරමු. අපි දැන් මේ කාලය තුල ගත්තු අවබෝධය ඇති හොඳටම මෙනෙහි කරනවා නම් යම්කිසි අවබෝධයක් ගන්න ඒක තමයි විදර්ශනය කියන්නේ. විදර්ශනයෙන් රැස් වෙන්නේ බලවත් කුසල්, මහානිසංස කුසල්. කියන්නේ නිවන් අවබෝධ කරගන්න කම්ම ඵල දෙන්න ශක්තියක් තියෙන මහානිසංස කුසල්. කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. මේ කුසල් පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් දැන් පිළිවිදේ සම්මානකේලා විනාන පින් අනුමෝදන් වෙත්වා. ඊවල සිදු වෙයි කියන කරගත්තා සතුටපත් වෙත්වා. ඒ